වාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂ නට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ උපෝසත අෂ්ටාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා දැන් සාදු කියන්න දැන් කවුරුත් නැවතවතාවක් සාදු නාදයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි අද මේ පුරපසළොස්වක් පොහොය දවස මේ පින්වත් සීළු දෙනා බොහොම ශ්‍රද්ධාවෙන් මේ සේනාසනයට පැමුණුනේ මේ දුක්සහගත සංසාර දුකින් අත මිදීම පිණිස උපකාරීව පවතින සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා විශේෂයෙන් අද පොහොය දවසේදී දවස පුරාවටම තමන් බොහොම සද්ධාවෙන් යම් කරුණක් සඳහා ගෙදරින් ආවනම් ඒ කුසල ධර්මය වඩා සාර්ථකව කරගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. විශේෂයෙන් හිත, කය, වචනය තුන්දර සංවර කරගෙන භෝම වූමනාවෙන් ධර්මය හැසිරෙන්නට ඕනේ. ඒ වගේම මේ මොහොතෙදිත් මේ බණ අහන වෙලාවෙදිත් මේ කය එක්තැනක තියෙනවා වගේ හිතත් එක්තැනක තබාගෙන නොයෙක් අරමුණු වල හිත මෙහෙවන්නේ නැතුව නොයෙක් විතරකයන් සිතින් සිහි කරන්නේ නැතුව සිහි කරන්ට නොදී මේ දේශනා කරන සද්ධර්මයේ අර්ථය තෝරගන්ට ඕනේ කියන කලන සිත් ඇතුව බොහොම හොඳින් ශ්‍රද්ධාවෙන් ධර්මය කරන්ට ඕනේ. ඒ විදිහට බොහොම ආදරෙන් වමනාවෙන් ධර්මය ශ්‍රවණය කරන කෙනාටයි ඒ දහම් කරුණු ගැන මතකයක් ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. සිතේ ධාරණය කර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම ධාරණය කරගත්තාමයි ධර්මයේ නුවණින් සම්වර්ධනය කරන්න පුළුවන්. ප්‍රඥාව බෙදනවා බුදුරජාණන් වහන්සේ කොටස් තුනකට. සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියලා. මේ තුන් ප්‍රඥාව අනුක්‍රමයෙන් පරිපූර්ණ කරපු සම්පූර්ණ කරපු කෙනාටයි මේ දුක්ඛාගත සසරෙන් එතර වෙන්න පුළුවන් වෙන්නේ. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ අහලා ලබා ගන්න ඕනි දැනුම නුවණ. ඒ සුතමය ප්‍රඥාව නොතිබුණු චින්තාමය ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ අහලා ලබා ගන්න ඕනි නුවණ. ඒක ලබා ගන්නට හොඳට කන් යොමු කරලා වමනාවෙන් අහන්න ඕනේ. අහගත්තාම අහගත්ත ධර්මයන් කෙරෙහි දහම් කරුණු ගැන ඇසීමෙන් තමන්ට නුවණ ලැබෙනවා. ඊට පස්සේ අහගත්ත ධර්මය ඒ විදිහට අනුපිළිවෙලින් හිතෙන් මෙනෙහි කරනවා. හිතින් හිතනවා. එහෙම හිතේ හිතේ මෙනෙහි කරනකොට හිතින් හිතනකොට ඇතිවෙන ප්‍රඥාවට කියන චින්තාමය ප්‍රඥා කියලා. නැවත නැවතත් ධර්මය අහමින් ධර්මයේ හිතේ හිතේ මෙනෙහි කරනවා. මෙන්න මෙහෙම මෙනෙහි කරනකොට චිත්ත සමතය ලැබෙනවා. ඒ චිත්ත සමතය ඇතිවීමත් එක්ක ඇතිවෙන ප්‍රඥාව භාවනාමය ප්‍රඥාව. සියලුම අධිගම නුවණවල් භාවනාමය ප්‍රඥාව. සියලුම ධ්‍යාන නුවණවල් භාවනාමය ප්‍රඥාව. තව පැත්තෙන් ගත්තාම ඒ සුතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාවත් කියන ප්‍රඥා දෙක නැවත නැවත වඩන එකම භාවනාමය ප්‍රඥා. ඉතින් භාවනාමය ප්‍රඥා කියලා භාවනා කිරීමෙන් ඇතිවෙන නුවණ අපිට ලබා ගන්න බෑ සිතේ සිතේ ධර්මයේ මෙනෙහි කරන්නේ නැත්තම්. හිතෙන් හිතෙන් අර්ථ පරීක්ෂා කරන්නට ඕනේ. මේ ස්වාමීන් වහන්සේලා දේශනා කළේ මෙන්න මෙහෙම නේද, නැත්තම් මේ සූත්‍රයේ මේ ධර්මයේ තියෙන්නේ මේ විදිහට නේද කියලා හිතේ හිතේ නුවණින් ධර්මයේ විමසන්ට ඕනේ. එහෙම විමසනකොට ඒකට කියන චින්තාමය ප්‍රඥා. ඒ චින්තාමය ප්‍රඥාව තමයි භාවනාමය ප්‍රඥාවට උපකාරී වෙන්නේ. ඒ චින්තාමය ප්‍රඥාවට උපකාරී වෙනවා තව සුත්තමය ප්‍රඥා. සුත්තමය කියලා කියන්නේ අහන ඇහිමෙන් ලැබෙන ප්‍රඥාව. ඒ නිසා හොඳට මේ මොහොතදී අහගන්නට ඕනේ මේ දහම් කොටස්. අද මම මාතෘකා කළෙත් අපි හැම දිනාටම මේ සංසාර දුක අවසන් කරන්ට සසර දුකින් අත මිදීම පිණිස උපකාරී වෙන ඒ ඥාන දර්ශනය ලබා ගන්නට පුළුවන් එක්තරා පරියායකින් යුක්ත දහම් කොටසක්. පරියාය කියලා කියන්නේ ක්‍රමයක්. සම්මා දිට්ඨිය නැත්නම් මාර්ග ප්‍රතිලාභය ඇති කර ගැනීම පිණිස, නිවන් මඟ පාදා ගැනීම පිණිස නොයෙක් ක්‍රම තියෙනවා, න්‍යායන් තියෙනවා. මාර්ග ගොඩක් නෙමෙයි, එකම මාවතකට වැටෙන්න මාර්ගයකට වැටෙන්න අතුරු පාරවල් ගොඩක් තියෙනවා වගේ මේ නිවන් මඟ උපදවා ගන්න එක එක ප්‍රභේද තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මාර්ගය උපදවා ගන්න නොයෙක් විදිහේ ක්‍රම කීපයකට පෙන්නපු සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයේ මජ්ක්‍ධිම නිකාය කියන කොටස සම්මාදිට්ඨික සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨි සූත්‍රය බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී සරියුත් මහරහතන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා එක්ක ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව අමතනවා, ඇවැත්නි මහණෙනි, ඇවැත්නි භික්ෂුණි කියලා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා ඇවැත්නි සාරිපුත්‍රයනි, සාරිපුත්‍රයන් වහන්සේ කියලා ප්‍රතිඋත්තර දෙනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ ආනෝ සම්මාදිට්ඨි උච්චති. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියයි කියලා කියනවා. කිත්තාවතානුකාවස සම්මාදිට්ඨි හොති. කොම්පමණකින් සම්මාදිට්ඨිය ඇති වෙනවද? සම්මාදිට්ඨිය කියලා කියනවා. කොපමණකින් සම්මාදිට්ඨිය ඇති වෙනවද කියලා සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා, ආයෂ්මත් සාරිපුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේගෙන් මෙබඳු ධර්ම කතාවන් අහා ඇහිම සඳහා අපි ඉතා දුරබැහැර ඉඳලත් එනවා. මේ දහම් වල අර්ථය ඔබ වහන්සේටම වැටහෙවා, ඔබ වහන්සේම අපිට කියලා දෙත්වා කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන්ම ඉල්ලා හිටිනවා. ඒ වෙලාවේදී සරියුත් මහරහතන් වහන්සේ කියනවා, හොඳයි ඇවැත්නි, එහෙනම් හොඳට අහගන්න ඕනේ, හොඳට මතක තියාගන්නත් ඕනේ, හොඳට නුවණින් මෙනෙහි කරන්නත් ඕනේ මම කියන්න. එහෙනම් ඇවැත්නි මම කියන්නම් මේ පරියාය සම්මාදිට්ඨිය මොකද්ද කියලා කියන්නම්. හොඳට අහගන්න, අහගෙන හිතේ ධාරණය කරගන්න, නැවත නැවතත් හිතන්න. කිව්වහම මේ භික්ෂුන් වහන්සේලා කියනවා, එහෙමයි හොඳයි හා කියලා ප්‍රතිඋත්තර දෙනවා. ඒතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා, යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති, එත්තහවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හොති, උජුගතා සදිට්ටි ධම්මේ අවිච්ඡප්පසාදෙන සමන්නාගතෝ ආගතෝ ීමං සද්දම්මන්ති. එක ක්‍රමයක් දේශනා කරනවා සරියුත් මහරහතන් වහන්සේ. ඇවැත්නි, යම් කලක පටන් මේ ආර්ය ශ්‍රාවකයා අකුසලය කියන්නේ මොකද්ද කියලා දන්නවා නම්, අකුසල මූලය මොකද්ද කියලා දන්නවා නම්, කුසලය මොකද්ද කියලා දන්නවා නම්, කුසල මූලය මොකද්ද කියලා දන්නවනම්, මෙපමණකින්ම ශ්‍රාවක තෙමේ සම්මාදිට්ඨිය ඇත්තේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු බවට පත් වුණා වෙනවා. නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව, අවිච්ඡප්පසාදෙන් යුක්තව, සෙලවෙන්නේ නැති, කැඩෙන්නේ නැති, ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ශාසනයට ආපු කෙනෙක්, මේ සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්න පුළුවන් එයාට කියලා පෙන්වන. හරියට මේ කාරණා ජීවිතයෙන් දකින තැනට ගන්න පුළුවන් නම් එයාට දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලයි එකෙන් කියන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයෙකුට තමයි අවිච්ඡප්පසාදය කියන එක තියෙන්නේ. අවිච්ඡප්පසාදය කියන්නේ අවිච්ඡින්න කියලා කියන්නේ නොකැඩුණු, නොසිඳුණු. නොකැඩුණු, නොසිඳුණු කියලා කියන්නේ මොන විදිහටවත් තුනුරුවන් කෙරෙහි තියෙන සද්ධාව කැඩෙන්නේ, අතහැරෙන්නේ. දැන් අපිට නම් කියන්න පුළුවන්, අපිට තුනුරුවන් කෙරේ තියෙන ශ්‍රද්ධාව නම් මොන විදිහටවත් කැඩෙන්නේ නැහැ. මේ තුනුරුවන් එච්චරට විශ්වාසයි කියලා අපිට හිතන්න පුළුවන් නේ. එහෙම වුණොත් එහෙනම් අපි ඔක්කොමලා සෝවාන් වුණා නේ. නමුත් ඒ අවිච්ඡ ප්‍රසාදේ බලන්න ඕන එතනින් නෙමෙයි. මේ ජීවිතෙන් නෙමෙයි. අපි කාටද පුළුවන් බය නැතුව කියන්න, මැරිලා මරණයෙන් පස්සේවත් වෙන තැනකින් ඉපදිලාවත් මේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ කියලා. දැන් අද නම් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව ස්ථිරව තියෙනවා. මේක මේ අධිගම කියන්නේ ලෝකෙ තුල කෙනාටත් එහෙම තමයි. මේ අවුරුදු 50ට 60ට විතර නෙමෙයි, අවිච්ඡ ප්‍රසාදය කියනකොට මරණයෙන් පස්සේවත් තිසරණගත බව එයාගේ කැඩෙන්නේ නැහැ. වෙන තැනක උපන්නොත් එයාට කියන ඉපදුණු තැනද ජාතිසෝතාපන්නයි. උප්පත්තියෙම ditthi sampanna buddhaya. එයා අන්‍ය ශාස්ත්‍රවරයෙක් අන්‍ය කුලයක උපදින්නවත් හේතු නැහැ. අපිට පුළුවන්ද ඒ තැනින් කියන්න? අමාරුයිනේ. මොකද අන්න ඒ වගේ තැනකට තැනකින් ප්‍රතිවේක්ෂා කරලා නුවණින් බලලා කියන්න පුළුවන් තැනට ආපු කෙනාටයි අවිච්ඡා ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රසාදය ඇති වෙන්නේ මේ ධර්මයේ දැකීමෙන්මයි. ඉතින් යම් කිසි කෙනෙකුට අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් කියන මෙන්න මේ ධර්මතාවයේ දකින්න පුළුවන් නම් දැන් දැනගන්න ඕවා කියන එක නෙමෙයි, අපි දන්නේ නේද? නමුත් ජීවිතයෙන් අපිට දකින්න ඕනේ, අපි ජීවිතයෙන් දකින්න පුළුවන් වෙන තැනට එනවා නම් මෙන්න මේ තැනට ආවහම කියනවා අවිච්ඡප්පසාදය. එතකොට එයා ආගතෝ විමං සද්ධම්මන්ති, මේ සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන. ඒ කියන්නේ පුතච්චන භූමිය ඉක්මවා සිටිය කෙනෙක්, සද්ධර්මයට ආව අට්ඨපුරුෂ පුද්ගලයා කියන ගණයට, පුරුෂ පුද්ගලයා අට දෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු බුද්ධ ශ්‍රාවක කියපු ගණයට අයිති වෙනවා. එතකොට එතෙන්ට සාපේක්ෂව ගිහි පැවිදි කතාවක් නැහැ. ගිහි වේවා පැවිදි වේවා ඒ ඔක්කොම අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට අයිති වෙනවා. ඉබඳු කෙනෙකුට දානයක් දුන්නොත් ditthi සම්පන්න පුද්ගලයෙකුට දාන දුන්නා ආනිසංසය ලැබෙනවා ගිහි වුණා. ඉතින් මේ භාසිතයාගේ අර්ථය ටිකක් අපි මෙනෙහි කරලා බලමු. ඒ අර්ථය පිළිබඳ ඇති අවබෝධය මතයි අපිට ධර්මය හැසිරෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. අර්ථය දැනගෙන ධර්මය දැනගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න කියනවා. එතකොට ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න නම් අර්ථය කියනක දැනගන්නට ඕනේ. අර්ථය දැනගන්න නම් ධර්මය දැනගන්නට ඕනේ. මම මේ දේශනාවේ මාතෘකා කළේ ධර්මය. දැන් විස්තර කරන්නේ ධර්මය. ධර්මයේ විස්තර කරනකොට ජීවිතයෙන් ඒ කරුණ දකින්න එක තමයි අර්ථය කියන්නේ. ඊට පස්සේ අර්ථයයි ධර්මයයි දෙක දැක්කහම ඒ ධර්මය තුලින් දැකගත් අර්ථ සම්පාදනය සඳහා උත්සාහවත් වෙන එකයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. මෙන්න මේක මෙන්න මෙතනයි අර්ථය කියලා ජීවිතේ දැක්කහම ඒක ලබා ගන්නට වීර්ය කරන එක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. හොඳයි අපි ටිකක් බලමු මේ දේශනාවන්ගේ දේශිත භාසිත අර්ථය මොකද්ද කියලා, පදගත අර්ථය මොකද්ද කියලා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන අකුසලංච පජානාති. එතකොට අකුසලේ දන්නවනම් යම් කිසි කෙනෙක් අකුසලේ කියලා කියන්නේ මොකද්ද කියලා. කතම අවසෝ අකුසලං. සරියුත් මහරහතන් වහන්සේ මේ දවසේ ප්‍රශ්නයක් අහනවා, අකුසලේ කියන්නේ මොකද්ද? පානාතිපාතකෝ අකුසලං, අදින්නා දාන අකුසලං, සාමේසු මිච්ඡාචාර අකුසලං කියලා අකුසලය පෙන්නනවා. පාන අතිපාත අකුසලං. පාන අතිපාත, අතිපාත කියලා කියන්නේ නසනවා. පාන කියලා කියන්නේ ප්‍රාණීන් සත්තු. අතිපාත කියන්නේ නසනවා, සතුන් නැසීම, සතුන් මෙරීම අකුසල. අකුසලය පානාතිපාත අකුසලං. අදින්න ආදාන, අදින්න කියන්නේ නුදුන් දේ, ආදාන කියන්නේ ගැනීම. අදින්න ආදාන අකුසල, නුදුන්න දේ ගැනීම අකුසලයක්. නුදුන් දේ හොර සිටින් යම් කිසි කෙනෙක් ගන්නවා නම් ඒක කුසලද අකුසලද? අකුසලයක්. අදින්න ආදාන අකුසලං. කාමේසු මිච්ඡාචාර අකුසලං. කාමයන්හි වර්ධවා හැසිරෙන බව අකුසල. එතනදී කාමේසු කියලා කියන්නේ බහු වචනයකින්. කාමයන්හි කියලා කියනකොට එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපාසක පිරිසට, ඒ පරියායම දත යුතු උපාසිකා පිරිසට අපි කියමු කාමේ සුමිච්ඡාචාරා සිල්පදය කැඩෙන්න කාරණා 20ක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒකෙදි අපි කියමු දැන් උපාසක ඇත්තන්ට නම් අපි කියමු මවක් විසින් රකින දියණියක් ළඟට ගියොත්, පියෙක් විසින් රකින දියණියක් ළඟට ගියොත්, සහෝදරයෙක් විසින් රකින සහෝදරියක් ළඟට, සහෝදරියක් විසින් රකින කෙනෙක් ළඟට, යහළුවෙකුගේ බිරින්දෑවක් ළඟට, ගුරුවරුන්ගේ බිරින්දෑවක් ළඟට, මිත්‍රයෙකුගේ බිරින්දෑවක් ළඟට, තව ස්වාමි පුරුෂයෙකුගේ බිරින්දෑවක් ළඟට, තව ස්වාමි පුරුෂයෙකුට නිල කරපු විවාහ වෙලා නැහැ, විවාහ වෙන්න පොරොන්දු වෙච්ච බිරින්දෑවක් ළඟට කියලා මෙන්න මේ වගේ පුද්ගලයෝ 20 දිනක් ඉන්නවා. ඔය ප්‍රභේදයේම දත යුතුයි උපාසිකා පිරිසටත් අනිත් පැත්තට මේ 20 දෙනාම ලැබෙනවා. එතකොට පියෙක් විසින් රකින කුමාරයෙක් හෝ මවක් විසින් රකින දරුවෙක් හෝ කියන මේ කාරණා ටික වෙනවා. එතකොට මෙන්න මේ වගේ තැනකින් සම්බන්ධ වුණාම, හැසිරුණාම කාමේ සුමිච්ඡාචාරා සිල්පදේ කැරෙනවා. කාමේ සුමිච්ඡාචාරා කියන වැරද්ද අකුසලයේ වෙනවා. ඉතින් පෙන්නනවා කාමයන්හි වරදවා හැසිරෙන එකද අකුසලයක්. දැන් අකුසල් කීයක් කිව්වද? 3යි. මේ අකුසල 3ට කියනවා කයින් කෙරෙන අකුසල් කියලා. ඊට පස්සේ වචනෙන් කෙරෙන අකුසල් 4ක් පෙන්නනවා. බොරු කියන එක අකුසලයක්, කේලම් කියන එක අකුසලයක්, පරුස වචන, රළු වචන, සැර වචන කතා කරන එක, කෙනෙක්ගේ හිත රිදෙන්න කතා කරන එක අකුසලයක්. ඊට පස්සේ වැඩකට නැති, මෙලව පරලෝ දෙකේ වැඩකට නැති අර්ථ ශූන්‍ය වචන කතා කරන එක කියන අපි හිස් වචන කියලා. හිස් වචන කතා කිරීම අකුසලයක්. එතන වැරදි කීයක් තියෙනවද? 4යි. ඒ වැරදි 4 වචනේ මුල් කරගෙන ඇති වෙන අකුසල. ඒතකොට දැන් අකුසල් කීයද? 7යි. ඊට පස්සේ හිතින් වැරදි කරනවා 3ක්. අවිජ්ජා අකුසල. අවිජ්ජා කියලා කිව්වේ දැඩි ලෝභය, දැඩි මසුරු මල, දැඩි මසුරු ස්වභාවය. ඊට පස්සේ ව්‍යාපාද අකුසලයක්. නැසීමේ කල්පනාව, තරහ කල්පනාව හැම වෙලාවෙම තව කෙනෙක් ගැන හෝ තව දෙයක් ගැන හෝ හිතේ දුම්නස් ස්වභාවයෙන් නම් ඉන්නේ, අකමැති ස්වභාවයෙන් නම් ඉන්නේ, නිතරම ගැටෙන ස්වභාවයෙන් නම් ඉන්නේ. අර කතාවට කියන්නේ හොස්සලඟින් මැස්ස යන්න බෑ කියන්නේ. ඒ විදිහට තරහ යන ගතියෙන් නම් ඉන්නේ හැම වෙලාවෙම කෙනෙක්. අන්න ඒකට කියනවා මොකද්ද? ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ අකුසලයක්, හිතෙන් කරන අකුසලයක්. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි අකුසල. මිච්ඡා දිට්ඨිය අකුසලයක්. මිත්‍යා දෘෂ්ටිය කියනකොට මිත්‍යා දෘෂ්ටි අනුපූර්ව ක්‍රම කීපයකට තියෙනවා. මෙතනදී දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය දත යුතුයි. මෙලොවක් නැත, පරලොවක් නැත, මවට කළ දේ උපකාර විපාක නැත, පියාට උපකාර කළාට විපාක නැත, දන් දීලා විපාක නැත, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපකාර කළාට විපාක නැත. මෙන්න මේ විදිහට ඇති වෙන මිත්‍යා දෘෂ්ටි කියනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය අකුසල. මෙන්න මේ 10ට කියනවා මොකද්ද? අකුසල් කියලා. අකුසලංච පජානාති කියනකොට ඔන්න ඔය 10 දකින්න ඕනේ අකුසල් හැටියට. දස අකුසලයට කියනවා අකුසල් කියලා. මේ දස අකුසලයට තව නමක් කිව්වොත් අපි දස අකුසලේ වෙන වචනයකින් හැඳින්වුවොත් ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කියන්නේ අපි කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියලා ත්‍රිවිධ දුස්චරිතය කියලා අපි හඳුන්වන්නේ මේ දස අකුසලයට. දස අකුසලේ තව නමක් තමයි මොකද්ද? ත්‍රිවිධ දුස්චරිත. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියලා. එතකොට මේ දස අකුසල ධර්ම හිත, කය, වචනය කියන තුන්දරට බෙදන්න පුළුවන්. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන ත්‍රිවිධ දුස්චරිතෙන් යුක්තයි කියන කාරණාව දැනගන්න ඕනේ අපි. අකුසලංච පජානාති කියන කතමංචාවස අකුසල මූලං. අකුසල මූලය කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා. ලෝභෝ අකුසල මූලං, ද්වේෂෝ අකුසල මූලං, මෝහෝ අකුසල මූලං. ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූල තුනයි මේ අකුසල වලට හේතු වෙන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ මේ අකුසල 10 හැදෙන්නේ මොකක් නිසාද? ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලය නිසා. ලෝභ කියන අකුසල මූලය ඇති වුණාම, උස්සන්න වුණාම, වැඩුණාම හොර කයින් හොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා කියන වැරදි දෙකත්, වචනෙන් බොරු කියනවා කියන වැරද්දත් කරනවා. හිතේ දැඩි ලෝභය කියන ලෝභයත් කරනවා. ලෝභය කියන අකුසල මූලයේ මුල් වෙලා අකුසල හතරක් කරනවා. මොකද්ද අකුසල හතර? හොරකම් කරන බවත්, කාමයේ වර්ධවා හැසිරෙන බවත්, බොරු කියන බවත්, හිතේ දැඩි ලෝභය කියන බවත්, කියන්නේ අභිජ්ජා කියන තැන. මේ අකුසල හතර ඇති වෙන්නේ ලෝභ කියන අකුසල මූලය නිසායි. ද්වේෂ කියන අකුසල මූලය නැගිට්ටහම, ඇති වුණහම සත්තු මරනවා කියන එකත්, කේලම් කියනවා කියන එකත්, පරුස වචන කියනවා කියන එකත්, ව්‍යාපාදය කියන එකත්, මෙන්න මේ කාරණා අකුසල හතර කරනවා. හිතේ ද්වේෂ අකුසල මූලයෙන් හිතේ ඇති වෙන අකුසල මොකද්ද? ද්වේෂයමයි. ද්වේෂය නිසා ද්වේෂය පවතිනවා. ද්වේෂ සහගත සිත් තියෙන කෙනාමයි කේලම් කියන්නේ, පරුස වචන කතා කරන්නේ. ද්වේෂ සිත් තියෙන කෙනාමයි සත්තු මරන්නේ, පානාතිපාත කරන්නේ. ඒත් ද්වේෂ කියන අකුසල මූලය නිසා කයින් වැරද කීයක් කරනවද? ද්වේෂ අකුසල මූලය නිසා කයින් වැරද කීයක් කරනවද? එකයි එකයි එකයි. ද්වේෂ අකුසල මූලය නිසා කයින් කරන එක මොකද්ද? ප්‍රාණඝාතය. වචනෙන් වැරදි කීයක් කරනවද? දෙකයි. මොකද්ද? කේලම් කියනවා, පරුස වචන කියනවා. හිතෙන් වැරදි කීයක් කරනවද? එකයි. මොකද්ද? ව්‍යාපාදයේ ද්වේෂයෙන්. එතකොට ද්වේෂ අකුසල මූලය නිසා වැරදි කීයක්ද? ඔක්කොම හතරක් වෙනවා. මෝහ අකුසල මූලය නිසා කයින් වැරදි කීයක් එන්නවද? නෑ. වචනේ වැරදි කීයක් කරනවද? එකයි. මොකද්ද? පිස් වචන කතා කරන පිසුන වාචා. මනසින් කරනව වැරද්ද මොකද්ද? මිච්ඡාදිට්ඨි. මෝහ අකුසල මූලය නිසා වැරදි කීයක් වෙනවද? දෙකයි. මොකද්ද? පිස් වචන කතා කිරීම, මිච්ඡා දිට්ඨි. ලෝභ කුසල මූලිය නිසා කයින් වැරදි කීයක් කරනවද? ලෝභ කුසල මූලිය නිසා කයින් කියද? දෙකයි. මොකද්ද? හොරකම් කිරීමත් කාමයේ වර්ධය හැසිරීමත් කියන කයින් වැරදි දෙක කරනවා. වචනෙන් කීයක් කරනවා? එකයි. මොකද්ද? බොරු කියනවා. හිතින් එකයි. මොකද්ද? අභිජ්ජාව. එතකොට ලෝභ අකුසල මූලය නිසා වැරදි ඔක්කොම හතරයි. ලෝභ අකුසල මූලය නිසා වැරදි හතරයි, ද්වේෂ අකුසල මූලය නිසා වැරදි හතරයි, මෝහ අකුසල මූලය නිසා වැරදි දෙකයි. මේ වැරදි 10 අකුසල 10 පවතින්නේ මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් තුන නිසායි. එතකොට අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියලා කියනකොට අකුසලයේ ධනේ නම් අකුසල මූලයේ ධනේ නම් කියනකොට මෙන්න මේ ටික අපි හොඳට දැනගන්නට ඕනේ. අකුසලයේ ධනේ කියනකොට අපි දන්නවා අපිට නුවණ එන්න ඕනේ කවුරු හරි කෙනෙක් සත්තු මරනවා කියන දකින්නකොට දැක්කොත් අපිට ලෝකයට වගේ පුද්ගලයෙක් පේන්න බෑ. අපිට තේරෙන්න ඕනේ දේශය නැමති සිත උස්සන්න වෙලා ඒ දේශය නැමති හිතින් මේ වගේ අකුසල කරනවා නේද කියලා ඒ හේතුඵල ධර්ම, ඒ අනාත්ම ධර්මතාවයේ තේන්න ඕනේ. තව පැත්තකින් අපි මෙහෙම ගම්මු. අද දවසේදී අපි හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, කාම වර්ධ හැසිරෙන්නේ, බොරු කේලම් ස්පර්ශ වචන කියන්නේ කියලා අපි ලෝකේ සිල් ගන්නවානේ. සිල් ගත්තාම දැරිවීමකින් හරි වැරදීමකින් හරි සිල්පද කැඩෙනවා, කැඩෙන්න පුළුවන්. කැඩුනහම අපි දන්නේ ඉක්මනට ගිහිල්ලා ආපහු සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙන එක. නමුත් මෙන්න මේ දහම්පරියායේ තේරුනොත් සිල් නොගන්නේ නැහැ, සිල් ගන්නේ. එයා ඊට වඩා යමක් කරනවා. මම අර මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සර වෙලා ඒ බ්‍රාහ්මණ ආගමේ තිබුණ පන්සිල් අටසිල් තිබුණා. එදා ඒ බමුණෝගාව තිබුණු පන්සිල් වලත් පානාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරේ වේරමණී කියන මේ පහ තමයි තිබුණේ. එදා ඒ බමුණන්ගේ සීලයට වඩා අද අපි රකින්න පන්සිල් වල වෙනසක් තියෙනවානේ. මේ දහම්පරියායේ තේරුමත් තමයි මේ වෙනස එන්නේ. එදා ඒ බමුණු යුගයේදී තිබුණු පන්සිල් වලින් ඒගොල්ලන්ගේ සිල්පදය කැඩුනහම ඒගොල්ලෝ දන්නේ මොකද්ද? ආපහු සිල් සමාදන් වෙනවා. එච්චරයි දන්නේ. අපි සිල්පදය කැඩුනහම සිල් සමාදන් වෙනවා නම් බමුණු සීලේ තාම ඉක්මොල නැහැ අපි. තාම ඉන්නේ බමුණු සීලේ වෙනවා. තිසරණ ගත පංචශීලයේ වෙනස මොකද්ද? තුනුරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන්ගේ සෙවණේ ඉඳගෙන රකින මේ සීලයේ වෙනස මොකද්ද? එයා සීලය කියන්නේ මොකද්ද? සීලය ඇති වෙන්නේ කොහොමද? සීලය නැති වෙන්නේ කොහොමද කියලා හේතු ටික දන්නවා. ඒ වගේ එයා අකුසලයේ දන්නවා, අකුසල මූලයේ දන්නවා. දැන් බමුණු යුගයේ වගේ හොරකම් කෙරුව සත්තු මරන කාම වර්ධ හැසිරුනොත් ඒ සිල්පදේ කැඩෙන්නේ නැතුව ඉන්න බැරි වීමකින් හරි කැඩුනොත් ආයෙත් එක සමාදන් වෙනවා. ඒ ඉතිහාවක් දන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. එයා දන්නවා එයා අකුසල් කියන්නේ මොකද්ද කියලා හොඳට හඳුනගෙන තියෙනවා. මේ අකුසල ධර්ම කොතනකදී හරි වුණා නම් තමන්ට වේවා අනුන්ට වේවා ඒක එයා අනිත් ලෝකයට වගේ පුද්ගල භාවයෙන් අරගෙන වැරද්ද දැකලා බැන බැන යන්නේ. පුද්ගලයෙක් නෙමෙයි මෙතන බයින්න පුද්ගලයෙක් නෙමෙයි හේතුඵල ධර්මයක් තියෙන මෙයා දකින මේ හිත මේ හේතු උස්සන්න වෙලා මේ ඵලය වෙලා තියෙන කියන න්‍යාය දකින. එතකොට යම් කිසි විදිහකදී බොහොම ශ්‍රද්ධාවෙන්ම සිල්පදේ රකින්නවා. නමුත් සිල්පදේ කැඩෙනවා. කැඩුනහම මෙයා දන්නවා හිත රැක්කේ නැති නිසායි මේ සීලය කැඩෙන. මොකද හේතුව එයා හොඳට දන්නවා හොරකම් කරනවා කියන සිල්පදය කැඩෙන්නේ ලෝභය කියන සිත උස්සන්න වුණාමයි. මම ලෝභය කියන සිත නැති කිරීම පිණිස උත්සාහවත් නොවුන නිසා හිත රැක නොගත්ත නිසායි මේ සිල්පදය කැඩුනේ. සතෙක් මැරුවොත් එයා දන්නවා මේ ද්වේෂය කියන සිත උස්සන්න වෙච්ච නිසායි මේ වැරද්ද වුනේ. එතකොට කිසිම වෙලාවක හිත රකින්න නැතුව සිල් ටික රකින්න බෑ කියලා එයාට පේනවා. අපි හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාම විරදය හැසිරෙන්නේ නැහැ කියලා හිතියට වැටට වෙලා සීලේට වෙලා හිත ගැන අවධානයේ නුවණ නැතුව හිටියොත් සිල්පදේ අනිවාර්යෙන් කැඩෙනවා. හැම වෙලාවම සීලේ යම් වැටක් නම් ඒ වැටට ටිකක් එහෙන් ඉන්න ඕනේ අපි. හැම වෙලාවෙම දැන් අපි දන්නවා අකුසලයක් අකුසල වෙන්න හේතුවක් දන්නවා. මොකද්ද? ලෝභ, දේශ, මෝහ කියන මෙන්න මේ අකුසල තුන ඇති වුණොත් අකුසල මුල් තුන ඇති වුණොත් අකුසල වෙනවා කියන එක නවත්තන්න බෑ කියන එක හොඳට දන්නවා. මම හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියන තැනින් ඉන්නවා කියලා කිව්වට මම ඒ කියලා තියෙන්නේ ලෝභ දේශ මොහ ඇති නොවන විදිහට කටයුතු කරනවා කියන එකයි තව පැත්තක් කියලා දකිනවා. මොකද මෙහින් වෙන ඉන්න බෑ, ඉන්න තැනක් නැහැ. අපි හරියට සිල් රැකිනවා කිව්වට හරියට සිල් රැක්කෙන් නැත්තේයි ඒ දුස්සීලකම ඇති වෙන හේතුවක්. ඒ හේතුව නැති කරන්නත් අපි උත්සාහය නොගන්නකම ඉඳයි. එතකොට හොඳට මතක තියාගන්න ඕනේ, මෙයා දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මුල් තුන ඇති වුණොත් මේ දස අකුසල ධර්මයන්ගේ පහළ වීම නවත්තනවා කියන එකක් නෑ. මේ කෙලෙස් වල තව ප්‍රභේද තුනක් තියෙනවා. අනුසය පරිඋත්ථානය වීතික්කම කියලා. රාග, දේශ, මෝහ කියන ස්වභාවය තිබුණොත් ඒ අනුසය වෙනවා නම් කාමරාගානුසය, පටිගානුසය, අවිජ්ජානුසය කියන අනුසය වුණොත් පරිඋත්ථානය කියලා කියන්නේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි මට්ටමින් හිත නැගිටිනවා. එහෙම වුණොත් කයෙන් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා කියන තැනට එනකන් එනවා වීතික්කමයි. වීතික්කම කියන්නේ පුපුරලා යනවා, විසිරෙනවා. කය වචන දෙකෙන් වැරද්ද වෙන්නේ හිතේ වැරද්ද නිසායි. හිතේ වැරද්ද කරන්නේ හිතේ තියෙන අකුසල මුල් නිසායි. ඔය ටිකට කියනවා දස අකුසල කර්මපතය කියලා. තව පැත්තකින් ඔය 10ට කියනවා මොකද්ද? අකුසල 10ට කියනවා දස අකුසල කර්මපතය කියලා. දස අකුසල කර්මපතය කියලා. මේ දස මෙතනදී කර්මය කොටස් දෙකකට බෙදනවා. මම ප්‍රභේද අරගෙන කිව්වොත් ඕගොල්ලන්ට තෝරගන්න අමාරුයි. මෙතනදී කර්මය දෙකකට බෙදනවා, චේතනා කම්ම, චෛතසික කම්ම කියලා. අකුසලංච පජානාති කියපු ටික චේතනා කර්ම, අකුසල මූලංච පජානාති කියපු ටික චෛතසික කම්ම. චේතනා කම්ම චෛතසික කම්ම කියලා කිව්වේ හිතේම යෙදෙන අකුසලුත් තියෙනවා හිතෙන් කරන අකුසලුත් තියෙනවා. දැන් සත්තු මරනවා කියන එක හිතෙන්ම කෙරුවට ප්‍රාණගත අකුසලයේ වෙනවද? නෑ, හිත උදව්වෙන් කයෙන් කරන්න ඕනේ නේද? එතකොට ඒකට කියනවා චේතනා කම්ම. චේතනාවකින් කරලා ඇති කරගන්න කර්ම. ලෝභය කියන එක කයින් කරන්න ඕනේ නැහැ, හිතේම යෙදෙනවා. ඒකත් අකුසලයක්. නමුත් ඒකට කියන්නේ චෛතසික කම්ම, සිතේම වූ කර්ම. සිතේම වන කම්ම. මේ දෙකම කර්ම, දෙකම අකුසල. එතකොට චේතනා කම්ම, චෛතසික කම්ම කියලා දෙකට බෙදනවා. චෛතසික කම්ම කියන තැන හිතේම අකුසල ධර්ම, අකුසල මුල් තියෙන නිසායි හිතෙන් අකුසල ධර්ම හිතන්නේ, ඒ හිත මුල් කරගෙන අකුසල වචන කියන්නේ, අකුසල දේවල් කරන්නේ. තේරුණා නේද? එතකොට අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියනකොට හොඳට නුවණින් ඕගොල්ලෝ දකින්න ඕනේ මේ ලෝකයා දකින පුද්ගල භාවය ඉක්මලා පුද්ගලයෙක් වැඩි කරනවා, සත්වයෙක් වැඩි කරනවා නෙමෙයි. මේ හේතුඵල ධමයක් නේද? ලෝභ, දේශ, මොහ කියන අකුසල හේතු තුන තිබුණොත් හොරකම් කරනවා, සත්තු මරනවා, කාම වර්ධව හැතරෙනවා කියලා ලෝකයා වැඩි කියලා සම්මත දෙය කරනවා. බොරු කේලං හිස් පරස වචන කියන ලෝකයා වැරදි කියන වචන කතා කරනවා. අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි ලෝකයා වැරදි කියලා හිතෙන මනෝ කර්ම කරනවා. මොකටද? ලෝභ දේශ මොහ කියන හේතු ටික තිබුණොත් කියලා එයා දකින්න. පුද්ගලයෙක් කරනවා නෙමෙයි, පුද්ගලයෙකුට නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. පුද්ගල භාවයෙන් නවත්තන්නත් බෑ, පුද්ගලයෙකුට නවත්තන්නත් බෑ, පුද්ගල භාවයෙන් කරවන්නත් බෑ, කරන්නත් බෑ, පුද්ගලයෙකුට කරන්නත් බෑ. හේතුඵල ධමයක් දකිනවා. ආර්ය ශ්‍රාවක සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයේ ඉක්මෝල සක්කාය දිට්ඨිය අතහැරවලා අනාත්මෝ ධර්මතාවයක් එයා දකිනවා. අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති කියලා කියනකොට අකුසලේ ධනෙද අකුසල මූලයේ ධනෙද කියනකොට එයා දන්නවා තමන්ගේ අතෙන් සිල්පදයක් කැඩුනත්, දන්නවා අනේ මගේ අතින් මෙහෙම වුණා නේද කියලා පසුතැවිලි වෙවි ඉන්නවා වෙන්නේ. දන්නවා මේ හිත රැක්කේ නැති එකේ, හිත හදාගත්තේ නැති හින්දායි මෙහෙම වුනේ. මේ සිල්පදයේ මතු නොකැඩෙන්න නම් මම මෙහෙම කළ යුතුයි නේද? මේ ලෝභ සහගත සිත ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි. දේශ සහගත සිත ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි. මොහෝ සහගත සිත ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි කියලා හිත හදාගන්න උත්සාහවත් වෙන මේ දර්ශනය තියෙනවා නะ. එහෙම නැති වුණොත් තමයි අනේ මගේ අතින් සත්තු මරනවානේ කියලා පුද්ගල භාවයෙන් යුක්තව පශ්චත්තාප වෙවි 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 ඉන්නවා. නුනේ චූටි වැරද්දක්, වැරද්ද මෙනෙහි කරන්නව ගිහිල්ලා පුද්ගල භාවයෙන් මත්තේ ඇති කරගන්න තියෙන යහපතින් පිරිහෙලා වැරද්ද නැවත නැවත මෙනෙහි කිරීම නිසා බලවත් වෙලා ඒ චූටි වැරද්ද නිසාම දුගතියකට යයි. නුවණක් තියෙන කෙනා පුද්ගල භාවයකින් වැරද්දක් කරුණාට මේ වැරද්ද උනේ හිත හදාගත්තේ නැති නිසායි නේද කියලා, මේක පුද්ගලයෙක් හෝ මම හෝ කෙනෙක් කරනවනේ මේ හේතුඵල ධර්මයක් නේ කියලා දැකලා, එහෙනම් මම හිත හදාගන්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා ඒ බඳු වැරදි මත වෙන විදිහට හිත හදාගන්න කුසල මනසකාරයක පිහිටවලා මත්යේ අර වැරද්දට විපාකයක් තබා විපාක මාත්‍රයක් නොවන විදිහට කුසල ධර්මයන් වඩා වර්ධනය කරගෙන සසර දුකින්වත් එතර වෙනවා. ඉතින් නුවණ තියෙන කෙනාට ඒම අකුසලයේ සංවේගයක් ඇති කරගෙන මිදෙන්න හේතු වෙනවා. නුවණ නැති කෙනාට ඒ චූටි අකුසලය හේතු වෙයි දුගතියකට යන්න. ඔක බුදුරජාණන් වහන්සේ පෙන්වන උපමාවකින් මේ රාජපුරුෂයෝ සමහර මිනිස්සු ඉන්නවලු මසුරන් ලක්ෂ ගණනක් හොරකම් කළා කිරේ විලංගු වෙන්නේ නැහැ. සමහර කෙනෙක් අඩමස්සක් හොරකම් කළත් හිලේ විලංගු වැටෙනවා. ඇයි ඒකට හේතුව පෙන්වනවා? එක මසුරමක් හොරකම් කරුවත් ඒ මිනිහා දුප්පත් නිසා රාජපුරුෂය අල්ලන් දෙනකොට අල්ලස් දෙන්න එහෙම නැහැ. මසුරමක් හොරකම් කරපු හින්දා මොකද කරන්නේ? රාජපුරුෂය අල්ලගෙන ගිහිල්ලා හිරේ විලංගුවේ දානවා. උනා එක අඩමස්සක් හොරකම් කළා හිරේ විලංගුවේ යන්න යනවා. මසු ලක්ෂ ගණනක් හොරකම් කරව මිනිසයා අල්ලන් රාජපුරුෂය එනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? අත යටින් ගාණක් දෙනවා. අල්ලසක් දෙනවා. දීලා බේරෙනවා. මසු ලක්ෂ ගණනක් හොරකම් කළා හිරේ විලංගුවේ වැටෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? අරයාගේ නිර්දනකමයි මෙයාගේ ධනවත්කමයි කියනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් සත්හාරිය ධනෙන් නිර්දනයි නම් කුසලපක්ෂයේ ධනේ නැත්තම් කුසලපක්ෂයේ ධනේ නැහැ කියලා කියන්නේ දැන් මේ වගේ ධර්මය අහලා නැත්තම් එයා නිර්දනයි. එයා චූටි අකුසලයේත් මොකද වෙන්නේ? චූටි අකුසලයේත් එයාව නිරේත මැදගෙන යනවා කියන්නේ. ඇයි ඒ? වෙන මොකුත්ින්ද නෙමෙයි. ඒ අකුසලයට හේතුව දන්නේ නැත්තම්, ඒ අකුසල මූලය දන්නේ නැත්තම්, ඒ මූලය දුරු නොකළ නිසායි මේ ඉන්නේ, මේ මූලය දුරු කරන්න ඕනේ කියන නුවණ නැතුව ඒ අකුසලයේ පුද්ගල භාවයෙන් අහු වුණොත්, අනේ මම මෙහෙම නෑනේ, මම බලාපොරොත්තුවක් තුන්නේ, මම සීලය කඩන්න හිතපු කෙනෙක් නෙමෙයි, කැඩෙනවට මම කැමති නෑ කියලා ඒකම අරගෙන දුන්නසල චූටි අකුසලයක්. හිතලා 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 බලවත් වෙලා අපායට යනවා. අර දහමෙ පෙන්වන්නේ අවුරුදු 20000ක් බොහෝම පිරිසිදු සිල් රැකපු ස්වාමීන් වහන්සේ නමක් ඒ රුගහක කොළයක් කැඩිලා ඒකට දුම්නස් වෙලා නාගරාජය කියලා උපන්නා. ඒ රකපත්ත නාගරාජය කියලා. මොකද ඒද සීලයේ බොහොම හොඳට ආදරෙන් රැක්කා. ඒක ආනිසංසයි නැතුව නෙමෙයි. නමුත් ප්‍රඥාව ඊට වඩා ප්‍රඥාවෙන් යුක්ත සීලයේ වටිනවා. ඒක කොච්චර පිරිසිදු රැක්කත් කොලේ කැඩුණු එක මේ ඇතිවිච වරද නුවණින් බලාගන්න තරම් ඥාන ශක්තිය නැහැ. ඒකම එකම 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 ජීවිතය විල අතහැරේ. ඔබට පෙන්වන්නේ දැන් අඟුලිමාල මහ රහතන් වහන්සේ ගිහි කාලේදී සත්තු කොච්චර මැරුවද? නමුත් ඒ අකුසලය අනිත්‍යතටම මේ හේතුඵල ධර්ම අවබෝධ කරගෙන පරලෝ දුක් මාත්‍රක නැතනකට පත් වුණා. ඒකයි ධහම පෙන්නන්නේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති සෝ ඉමන් ලෝකම් පබහාසේති අබ්බහා මුත්තෝ චන්දිමා. යමෙක් කරපු අකුසලේ කුසලේන් වසාලයින යස්ස කම්මං කතං පාපං. යමෙක් කරපු අකුසලේ කුසලේන පිටියති කුසලේන් වහගනිනං. නිකන් නෙමෙයි කුසලයෙන් වහගන්නවා කියනකොට අකුසලයේ වෙනුවට එයා සංවේගයක් ඇති කරගෙන මේ අකුසල් වෙන සීමාවේ හිතිය නිසා, හිත තිබුණු නිසා, කුසලයේ හැසිරු නැති නිසා ඉන්නේ මෙහෙම උනේ කියලා සංවේගයක් ඇති කරගෙන කුසලයේ අප්‍රමාදීම වෙනවා. සම්පූර්ණ අකුසල මතු නොවන තැනට හිත හදා ගන්නවා. වෙච්ච අකුසලයට කරන්න දෙයක් නැහැ. ඒකෙන් පාඩමක් අරගෙන සංවේගයක් ඇති කරගෙන කුසලයේ අප්‍රමාදී වෙනවා. අකුසලයේ නොවන තැනට කුසලයේම පිහිටලා හිටින තැනට මනස ගන්නවා. දැන් ඒ කුසලයේ විපාකයක් හැටියට මෙයාට ලැබෙනවා මිසක එක්ක නිවන් දකින්නවා නැත්තම් කලුරිය කළත් ඒ පිහිටා සිටින් දැන් කුසලයකන ඒ කුසලයේම විපාකයක් ලැබෙනවා මිසක අර අකුසලයේ නැහැ යවලු උදට. ඒ නිසා යක්ෂ පාපං කතං කමං කුසලේ නපිති යති. යමෙක් කරපු අකුසලයේ කුසලයෙන් වසාලයි නම් සෝ ඉමන් ලෝකම් පබහසිතී අබ්බහ මුත්තෝ චන්දිමා. එයා මේ ලෝකයේ බබලනවා කොහොමද? වැහි වලාවෙන් මිදුන හඳ බබලනවා වගේ. දැන් ඕක පෙන්වන්නේ මොගලන් මේ අඟුලිමාල හාමුදුරුව කලින් හොරකම් කෙරුවා කියලා මේ සත්තු මැරුවා කියලා නෑ, රහත් වුණාට පස්සේ මේ මුළු ලෝකයේ තුලම බබලන සත්‍යයට පත්ුනේ නැද්ද ඒ චරිතේ? අන්නේ ඒකේ. එතකොට ඒ තැනකට එන්න පුළුවන් වැරද්ද තුල කිඳා බහින් නැතුව, දිලෙන් නැතුව වැරද්ද හැටියට දැකලා ඒකේ සංවේගයක් ඇති කරගෙන හැදෙන්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් වැරද්දක් කළාම නින්දා අපහාස කරනවා ලෝකයා, තමන් වැරදි නොකරනවා වගේ. මොකද මේ පුද්ගල භාවය නිසා නමුත් ධම්ම දන්න ආර්ය ශ්‍රාවකය පුද්ගලයක කිපෙන්නේ යන්නේ සංවේගයක් ඇති කරගන්නවා. අනේ මේ හිත හදා නොගත්ත නිසා අකුසල හිත උත්සන්න වෙච්ච නිසා නේද මේ අකුසලෙ එන්නේ කියලා අනිසත්‍ය පුද්ගලයා කියන තැනත් මෙයා දකින්න හේතුඵල ධර්මක්මයි තමන් තුළ දකින්න හේතුඵල ධර්මක්මයි. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියලා අකුසලයට අකුසල මූලියත් කියන ධර්මතා දෙක දැක්කාම එයා සත්ව පුද්ගල භාවයෙන් තොර මේ ලෝකයේ තුල වැරද්ද කියලා යමක් තියෙනවා වැරද්දක් දකින්න වැරද්දට හේතු ටිකක් දකින්න මම වැරදි කළා හෝ පුද්ගලයෙක් වැරදි කළා කෙනෙක් වැරදි කළා නෙමේ වැරද්ද කියන එක මේකයි වරද කියන එක අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා ලෝකයේ වරදක් කියලා යමක් තියෙනවා නම් ඒ වරද අවබෝධ කරගත්ත අයගෙන් එක්කෙනෙක් තමයි යමෙක් අකුසලයේ ධනේ නම් අකුසල මූලයේ ධනේ නම් කියන තැනටපත් වුණා නම් වරද අවබෝධ කරගත්ත කෙනෙක් වෙනවා. වරද අවබෝධ කරගත්තම දේම නිවැරදි බව වෙනවා. ඔන්න අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. ඊට පස්සේ පෙන්නනවා කුසලංච පජානාති කුසල මූලංච පජානාති. දැන් පෙන්නලා අකුසලයක් ධනේ නම් අකුසල මූලයක් ධනේ නම් කියලා ඊට පස්සේ පෙන්වන ඇවැත්නි ආර්ය ශ්‍රාවක තෙමේ කුසලයක් ධනේ නම් කුසල මූලයක් ධනේ නම් කතමු ආවසෝ කුසලං. කුසල කියන්නේ මොකද්ද? පානාතිපාතා වීරමණී කුසලං, අදින්නාදාන වීරමණී කුසලං, කාමේ සමිච්ඡාචාර වීරමණී කුසලං, සතුන් නොමරන බව කුසල, හොරක නොකරන බව කුසල්, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති බව කුසල්, ඊට පස්සේ මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරසා වාචා වේරමණී, සම්පප්පලපා වේරමණී කුසල්, අනබිජ්ජා කුසල්, අව්‍යාපාද කුසල්, සම්මා දිට්ඨි කුසල්. සාපත්‍යයෙන් ගත්තහම ඉහත කී දස අකුසලයන්ගෙන් වෙන්වීම කුසලයක්. දස අකුසල වෙනුවට එයින් වැළකීම කියන දස කුසල් කියලා. දස කුසල් කියනකොට මොකද්ද? කයින් වැරදි තුනක් කරනවා නේද? ඔව් කිව්වනේ. දස කුසල් කියන්නේ කයින් වැරදි තුනක් කරනවා කියනකොට ඔව් කිව්වා ඒක. මම හිතුවා එහෙම කියයි කියලා මේ හොඳට අහගෙන ඉන්නේ හැටියට. දස කුසල් කියන්නේ කයින් වැරදි තුනක් කරන එකටද? කයින් වැරදි තුනකින් වෙන් වෙන එකට නෙමෙයිද? වෙන් වෙන එකට. කයින් වැරදි තුනක් නොකර ඉන්න එකට කියනවා මොකද්ද? දස අකුසල් වල කුසල්. වචනේ වැරදි හතරක් නොකර ඉන්න එක කුසල්. සිතින් වැරදි තුනක් නොකර ඉන්න එක කුසල්. හොඳට අහගෙන ඉන්නව වරදින්න බුලොම මට. එතකොට මේකට කියනවා දස කුසල කර්මපත කියලා. දස කුසල කර්මපතයට තව නමක් කියන්න. ත්‍රිවිධ දුස්චරිතේ. ත්‍රිවිධ දුස්චරිතේලු. දස කුසලයට කවුද අහලා තියෙන්නේ ත්‍රිවිධ දුස්චරිතේ කියලා? සුචරිතේ. එහෙනම් මගේ ඇහිනේ දෝෂයක්. එහෙනම් ඒකට කමා වෙන්න ඕනේ. ත්‍රිවිධ සුචරිතය. හරි. දස කුසලයට තව නමක් තමයි ත්‍රිවිධ සුචරිත. කාය සුචරිත, වාක් සුචරිත, මනෝ සුචරිත කියලා කියනවා දස කුසලයට නමක් දස කුසල කර්මපතයට. එතකොට දස කුසලය කිව්වේ අර පෙන්නපු අකුසලයන්ගෙන් වෙන්වීම, දුස්චරිතෙන් වෙන්වීම, සුචරිතයට පත්වීම. ඕක තමයි කුසල. කතමංචාවස කුසල මූලං. කුසල මූලය කියලා කියන්නේ මොකද්ද? අලෝභෝ කුසල මූලං, අද්වේෂෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. ලෝභ නැති බව, ද්වේෂ නැති බව, මෝහ නැති බව කුසල මූලයි. අලෝභ කියන කුසල මූලය නිසා කුසල ධර්ම කීයක් ඇති වෙලා තියෙනවද? දෙයනේ අනිත් පැත්තට හිතාගෙන රටක් ගන්න. මොනවද හතර? සරකන් නොකරන බව, කාමයේ වර්ධව නොහැසිරෙන බව, බොරු නොකියන බව, අනවිද්‍යා දැඩි ලෝභය නැති බව කියන අලෝභ කියන කුසලය නිසා කුසල ධර්ම හතරක් ඇති වෙලා තියෙනවා. අද්වේෂය කියන කුසලය නිසා, අද්වේෂය කියන කුසලය නිසා කුසල ධර්ම කීයක් ඇති වෙනවද? හතරයි. මොනවද හතර? ප්‍රාණඝාත කරන බව, ප්‍රාණඝාතයෙන් වැළකීම, කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ නැහැ, හිතේ තියෙන ව්‍යාපාදයේ අකමැත්ත ඉතිින්නේ. අමෝහ කියන කුසල මූලයෙන් කුසල ධර්ම කීයක් කරනවද? දෙකයි. මොකද්ද? මිච්ඡා දිට්ඨි බව නැති කරන, නැත් සම්මා දිට්ඨිය ඇති වෙනවා. අනිත් එක හිස් වචන කරන්න. සම්මා දිට්ඨියත් හිස් වචන කතා නොකරන බවත් කියන කුසල තුන ඇති. එතකොට දැන් අර හේතුඵල ධර්ම කිව්වා වගේ ලෝකේ ලෝකයා දකිනෝ නම් කෙනෙක් ගැන අනේ අහවලා හරි හොඳයි, හරි සිල්වත්, හරි ගුණවත්, හරි මිහිරි වචන කතා කරන්නේ කියලා පුද්ගලයෙක් ගැන කතා කරනකොට සක්කාය විච්ඡේදයෙන් යුක්තව ආර්ය ශ්‍රාවකයා හොඳට දන්නවා හේතුඵල ධර්ම. මේ සිල්වත් කියලා කියන්නේ මෙයාතුළු ලෝභ දේශ මොහ කියන අකුසල මූලිය আদি අලෝභ අධිස අමෝහ කියන කුසල මූලයෙන් යුක්තව නිතරම කටයුතු වෙන ගතියක් තියෙන නිසායි ස්වභාවයෙන් හරි සතර හේතුවකින් හරි ඒ නිසායි මෙයාගේ මේ ගති ආඩු. තමන් හරි හරියට සිල්වත් වුණා කියලා තියෙනවා නම් දන්නවා නම් වෙනවා කියලා දන්නවා නම් එයා දන්නවා අලෝභ අධිස අමෝහ කියන කුසල මූලයේ කුසල සිතකින් යුක්තව නිතරම වාසය කරනවා නම් අන්න පිරිසිදුවේ ඉන්න පුළුවන් කියලා දන්නවා. මෙයාට පුළුවන් ලෝකේ හොඳයි කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. අකුසලයක් අකුසල මූලයක් කුසලයක් කුසල මූලයක් කියනකොට හොඳ නරක දෙක දන්න කෙනෙක් ලෝකේ. මෙයා තමයි හොඳ නරක දෙක දන්න කෙනා. නියම විදිහට හොඳ නරක දන්න කෙනා තමයි ආර්ය ශ්‍රාවකයා. ලෝකේ හොඳයි කියලා යමක් තියෙනවා නම් කොතන හරි තමන්ගේ වේවා අනුන්ගේ වේවා ඒ හොඳ කියන එක දන්නවා. දන්නේ හැබැයි විපරිතව විපල්ලාසව නෙමෙයි. ලෝකයක් හොඳට හොඳයි කියනවා. හොඳට හොඳයි කිව්වට ඒක ප්‍රපංච කරනවා. ඒ හොඳ පුද්ගලයෙක්ගේ හෝ කියනවා. ඒ හොඳ කෙනෙක්ගේ හෝ කියනවා. ඒ හොඳ සත්වයෙක්ගේ හෝ කියනවා. ඒ හොඳ මගේ හෝ කියනවා. හොඳට නොහොඳක් ගාවනවා. නමුත් ලෝකේ හොඳ දේ හොඳ හැටියට දන්නවා. හොඳ දේ හොඳ හැටියට දකිනවා. එහිලා ආර්ය ශ්‍රාවකයට ප්‍රපංචත් නැහැ. ප්‍රපංච කියලා කිව්වේ තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් තවරලක් නැහැ යගෙන. සම්මා දිට්ඨි නිවැරදි දැකීමක් වෙන හොඳ දේ පිළිබඳව හොඳ විදිහට දන්නවා. හොඳ දේ පිළිබඳව හොඳ විදිහට දන්නවා. එතකොට මුළු ලෝකෙම යාට අවබෝධයි. මේ මුළු ලෝකෙම හොඳ සහ නරක කියන දෙපැත්තකට බෙදිලා තියෙන්නේ. ලෝකයේ තුල තියෙන යම්ම නරකක් තියෙනවා නම් ඒ නරකත් එයා දන්නවා. නරකට හේතු ටිකක් දන්නවා. ඒ අරඹයා නරක වෙච්ච තමන් ගැන දුක් වෙන්නේ නැහැ. නරක කරපු අනුන් ගැන ද්වේෂ කරන්නේත් නැහැ, රැවටෙන්නේත් නැහැ. තව කෙනෙක් පුද්ගලයෙක් දකින්නේ නැහැ. ලෝකයේම තියෙන හොඳ බවක් දකිනවා. ලෝකයේම තියෙන හොඳ බවට හේතු ටිකක් දකිනවා. ඒ හේතුයෙන් තමාගේ හොඳ බව කියලා මාන්නයක්වත් කෙලෙසයක්වත් ඇති කරගන්නෙත් නැහැ. අනුන්ගේ හොඳ බව කියලා සතුටු වෙන බවක්වත් ඊර්ෂ්‍යාවක්වත් එහෙම කෙලෙසිකුත් නැහැ. පුද්ගල භාවිකුත් නැහැ. සත්ව පුද්ගල ආත්ම භාවයකින් තොර, සක්කාය දිට්ඨිය ආදී කෙලෙසියක දැක්මකින් තොරව මේ හොඳ නරක දෙක දන්නවා. අන්න එයා 6 4 තීරෙනවා නේද? හය හතර දන්නවද ඔක? දන්නවනේ. මොකක්ද 10? දිවි ලෝක 6. 4 කියන්නේ 4. අන්න දැන් තමයි 6 4 තේරෙන කෙනා කියලා කියන්නේ. නියම විදිහට 6 4 දන්නේ එතකොටයි. හොඳ නරක දෙක දන්න කෙනෙක් වෙනවා. එතකොට අකුසල මූලය නේ කුසල මූලය තිබුණාම එයින් ඇතිවෙන සුචරිතයේ කුසලයේ ගැන දන්නවා, එයා දන්නවා. එහෙනම් සිල් ගත්තනම් සිල් සමාදන් වුණානම් මේ සීලය කියන එක රකින්ද නම් මම මෙන්න මේ ටික රකින්න ඕනේ. දැන් අද අපි සිල් ගත්තා කියලා කියන්නේ මොකද්ද මේ? දැන් අද සිල් ගත්තා කිව්වේ කයින් වැරදි කරන්නේ නැහැ, වචනෙන් වැරදි කරන්නේ නැහැ, මේ වැරදි කරන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවා කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා පැත්තකටලා හිටියොත් පුළුවන් වෙයිද? එහෙනම් දවස පුරාම සිල් රකින්න තියෙන්නේ අපිට. සිල් රකින්නවා කියලා කරන්න දෙන්න මොකද්ද? Taman දන්නවා කය වචන දෙකේ සිල් කැඩෙන්නේ මොකක් වින්දාද? හිත නරක් වුණොත්. හිත රැක්කෝ සිල් රැකිනවා. එහෙනම් දවස පුරා වෙදිම අද හිත දිහා බලාගෙන හිත රකින්න උත්සාහවත් වෙන එක තමයි මේ සීලේ රකින්නවා කියලා කියන්නේ. ඒකයි රකින්න යමක් තියෙන්නේ. අර මම කියන්නේ අපේ ගෙදර දොරේ වත්ත පිටියේ වල් වැවිලා කැලේ වැවිලා හොඳටම ඉතින් කඩේට ගිහිල්ලා අපි කැත්තක් උදැල්ලක් ගෙනල්ලා ඒක ඇඳ යටට දාලා තිබ්බොත් මක් වෙයිද? ඈ අර කැලේ සුද්ධ පවිත්‍ර වෙයිද? නෑ. ඉතින් ආයුධය ගෙනාවන මොකද කරන්නේ? වැඩ ගන්න ඕනේ. නැත්තම් ඉතින් ඒක මල කනවා නේ, වැඩක් නැහැ. ඒ වගේ දැන් ඉතින් මේ කෙලෙස් වනේ අපි හැදිලා ඉඳමෙ සම්පූර්ණ කෙලෙස් ලැබිලා දැන් සිල් රකින්නවා කියලා කියන්නේ දැන් මේ ආයුධයක් ගෙනාවා කෙලෙස් වනේ හැදින්න. දැන් ඉතින් වැඩ කරන්න ඕනේ. අද දවසේදී දැන් සිල් රකින්නවා කියේ දැන් මේ ආයුධයක් ගත්ත. දැන් දවසෙම සිල් රකින්න ඕනේ ඉතින්. දැන් අද ඕගොල්ලෝ සිල් රකින්නවා කියලා දැනගෙන ඉන්න එක රකින්න දෙයක් නැහැ. උදේට හාමුදුරුවෝ වචන ටික කියනවා, අපි කිව්ව පැත්තකටලා ඉන්නේ කැතින. මොකද්ද රකින්නේ ඔයගොල්ලෝ? දැන් ඉතින් රකින්න මිනිස්සයා යමක් රකින්න කෙනා බුදියගෙන පුළුවන්ද? බෑ. ඈ හොඳ අවදියෙන් ඉන්න ඕනේ නේද? හේන කුඹරක් ගන්නද? දැන් හේන කුඹරක ගිය කෙනා රකින්ද නම් මොකද කරන්න ඕනේ? ඈ හැම වෙලාවෙම වැටකුත් ගහලා තියෙනවා ආරක්ෂාවට. වැටක් ගැහුවා කොතනින් හාවෙක් රිංගයිද, ඌරෙක් එයිද, අලියෙක් එයිද, මුයෙක් එයිද? මොකද මුන් ආවොත් කෙලින්ම කනවා මොකද්ද? වගාව පාලු කරනවා. මේ වගාව පාලු කරන්ද කොතනකින් ජීවභාවෙක් එයිද? හොඳ හෝදිසියෙන් හැම වෙලාවෙම බලබලා ඉන්නේ. චුට්ටක් ඇහැටි වුණොත් ක්ෂණිකව නැගිටිනවා. නිදිමත හැදෙන්නේ නැතුව නෙමෙයි හැදෙනවා. නමුත් යන්ත නැගිටුවොත් ක්ෂණිකව නැගිටිනවා නේ. නැගිටලා නිදිමත යන්න එළියට බැහැලා කෑකෝවත් ගහලා හොඳ අවදියෙන් ඉඳ වෙනවා නේ. ඒ වගේ දැන් මේ කුසල ධර්මය තමයි තමන්ගේ වගාව. ඒ වගාව ආරක්ෂා කරන්න ගහපු වැට තමයි දැන් සීලේ. දැන් වැටපු ගහලා දැන් පැලට වෙලා ඉන්නවා. දැන් සිල් ගත්ත කියන්නේ දැන් ඉන්නවා. දැන් හොඳ හෝදිසින් ඉන්න ඕනේ. මොන සිව්පාවෙක් පණේද? කොතනින් අකුසල විතරකයක් එයිද? මොන විදිහට අකුසල විතරකයක් එයිද කියලා හොඳට සිහියෙන් ඉන්න ඕනේ. ආපු ගමන් මොකද කරන්නේ? එළවන්න. නැත්තම් මොකද කරන්නේ? වගාව කනවා. දෙලින්ම කුසලය විනාශ කරනවා. එහෙනම් සිල් රකින්න කියලා කියන්නේ සම්පූර්ණ හේනක දැන් ගොවිතැන් කරනවා වගේ ඕගොල්ලෝ මේ කුසල වගාවක් අද දවසේදී කරන්නේ. මේ ගොවියෝ ගොල්ලෝ අද දවසේ ඈ ඉතින් ගොවි කර්මාන්තය කරන්න නම් හේනට ගිහිල්ලා පැලට ගිහිල්ලා ඔළුවේ ඉඳ නිදාගෙන ඉඳලා මේ කුඹුර රැක හැකිද? බෑ. ඉතින් සිල් ගත්තා කියලා ඇවිල්ලා ඔළුවේ ඉඳ පොරොගන දවල්ටත් නිදා ගන්නවා, නැත්තම් ඔහි මොනවා හරි කතා කර කර ඉඳලා සිල් රැක හැකිද? බෑ. සිල් රකින්න නම් ආවේ පැල රකින්න නම් ආවේ පැල රකින්න ඕනේ. ඒ වගේ සිල් රකින්න නම් ආවේ සිල් රකින්න ඕනේ. සිල් රකින්නවා කියලා කියන්නේ එහෙනම් මොකද්ද? හිත රකින්නට ඕනේ. මොකද හිත රැක්කොත් තමයි සිල් රැකෙන්නේ. ඒ කියන්නේ අද සිල් රැකෙන්න වැටට තැහෙන අද දවසේදී ඉන්නේ. හිත පැත්ත බලාගෙන. සීලේ වැටක් නම් ඒ වැටටත් එහාට ගිහිල්ලා ඉන්නේ. අන්න ඒ වගේ. එතකොට අකු කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් කියනකොට හොඳට දන්නවා සිල්වත් වෙනවා කියලා කියන්නේ සිල් රකින්නවා කියලා කියන්නේ මේ කය වචනේ වැරදි නොවන බව ඒක වෙන්නට නම් මේ හිත රැකගන්න ඕනේ අලෝබද්ධ සමෝහකන කුසල මූලයක් ඇති කරගන්න ඕනේ කියලා දන්නවා. තේරුණාද දැන් මේ ටික? ඊට පස්සේ ඊට පස්සේ දැන් තව කොටසක් තියෙනවා. දැන් කොතනින්ද මේ සත්තු මේ නැත්තම් හොඳ නරක දෙක දන්නවා අපි? හොඳ නරක දෙක ඇති වෙන මූලයක් දන්නවා. කොහොමද ওই මූලය අපේ ජීවිතේ මේ මුල අපේ ජීවිතයට හම්බ වෙන්නේ කියලා දැන් දැනගන්න ඕනේ අපි. අකුසල මූලයේ ඉදිකම් කරන්න එන්නේ කොතනින්ද? කුසල මූලයේ එන්නේ කොතින්ද කියලාත් අපි දැනගන්න ඕනේ නේ. එතකොට දැන් අකුසලයේ තේරෙනවද? අකුසල මූලයක් තේරෙනවද? කුසලයක් තේරෙනවද? කුසල මූලයක් දන්නවා. එහෙනම් මම දැන් අදහස් කරන මේ ඔක්කොම සෝවන් කියලා, හරිද? නෑ, ඔන්න දැන් සුතමේ ප්‍රඥාව තියෙනවා. දැන් ඕක හිතන්න ඕනේ ඔයගොල්ලෝ. චින්තාමේ ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. හිතලත් ඉවරුනහම භවනාමේ ප්‍රඥාව ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක දකින මට්ටමට එන්නේ. නමුත් තවම තාම ඒක දකින තැන නියම තැන මං කිව්වේ නෑ. දෙල විතරයි තාම කිව්වේ. දැන් අකුසලයක් අකුසල මූලයක් කිව්වා, කුසලයක් කුසල මූලයක් කිව්වා. දැන් අපිට තව තැනක් ඉතුරුයි බලා ගන්න. කොතනද? ඈ, ඔක තව අඩුවක් තියෙනවා. තිබුණ නැද්ද? හම්බුන්නේ නැද්ද? කොතනද කියලා. ලෝභ දේශ මොහ අකුසල මූලයක්, අලෝභ අධේශ අමෝහ කුසල මූලයක් අපේ ජීවිතයෙන් කොතනින්ද අපි දකින්නේ කියන එක දැනගන්න ඕන තවනේ. නැද්ද? එහෙම එකක් තියනනේ. මොකද කොච්චර ඔය කියලා දැනගත්ත ජීවිත හම්බ වෙන තැනින් අපි හඳුනාගත්තේ නැත්නම් අපි කොහොමද ගොඩ යන්නේ? දිව්‍ය ලෝකේ ගැන අහලා තියෙනා වගේ තමයි. ඈ, අහලා තියෙනා දන්නේ. එතකොට ලෝභ, දේශ, මොහ කියන අකුසල මුල් ටික ඇහැ ගත්තාම ඇහින් අපි රූපයක් බලනකොට දකින අරමුණ සැපසහගත නම් සාපතෙන් ගත්තොත් සැප වේදනාව උපදින තැන ලෝභය කියන අනුසය ධර්මයේ අනුසය වෙනවා. දුක් වේදනාව උපදින අරමුණේ දේශය අනුසය වෙනවා, පටිඝානුසය අනුසය වෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය අනුසය වෙනවා. ඇහින් අපි යමක් දකිනකොට එක්කෝ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ කැමැත්තද අකමැත්තද නැති උපේක්ෂා බවක් තියෙනවනේ. මෙන්න මේ තුන් වේදනාව තියෙන තැන ලෝභ, දේශ, මෝහ කියන කෙලෙස් ඇති වෙන්න හිතයි. දකින දේ අරඹයා, ප්‍රියමනාප දේ අරඹයා, ඕගොල්ලෝ කැමැත්තක් ඇති කරගත්තොත් ප්‍රියමනාප දේ අරඹයා කැමැත්තක් ඕගලන්ට ඇති වුණොත් ඕගොල්ලෝ දකින්ද ලෝභය තමන්ගේ සිතේ උපන්නා කියලා. ලෝභයේ උපන්නු දකින්ද කවුද ඇති උනේ? දස අකුසලයේ ඇති උනා කියලා. මෙයා උපන්නොත් මෙයා උපදිනවාමයි. දකින දේ ආරම්භය කැමැත්තක් ඇති වෙන විදිහට කටයුතු කරනවා නම් ප්‍රියමනාපදේ කැමැත්ත ඇති වෙන විදිහට කටයුතු කළොත් ලෝභයේ උපන්න බව දකින්ද ලෝභය උපන්නොත් අර වැරදි හතරෙන් මිදුනනම් නෙමෙයි තව. එයා හම්බ වෙනකන් ඉඩ ලැබෙනකන් නොකර ඉන්න පුළුවන්. නමුත් ඉදිරිපත් වෙච්ච අවස්ථාව හම්බෙච්ච හැටි වෙනවා කියන එක වෙනවා. දකින දේ ආරම්භයා අකමැත්තක් අමනාපයක් ගැටීමක් තිබුණොත් දකින්ද ද්වේෂයේ සිටේ උපන්නයි කියලා. මේ ද්වේෂයේ සිටේ තිබුණොත් දස අකුසලයන්ගේ අනර අකුසල හතර කෙරෙන්න තියෙන හේතුවයි මේ හැදුවේ කියලා දැනගන්න. තේරුණනේ? උපේක්ෂා වේදනාවේ උපේක්ෂා වේදනාවේ මෝහය කියන එක තියෙනවා. මෝහය තිබුණොත් දැනගන්න මොකද්ද අකුසල දෙක කෙරෙන්න තියෙන හේතුව තියෙනවා කියලා. එතකොට ඇහෙන් දකුණ අරමුණේ ඇහෙන් දකුණ අරමුණේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඇති වෙන විදිහට හිතියොත් මොකද වෙන්නේ? ඒ තමයි අකුසල මූලය. අකුසල ටික ඇති වෙනවම ඔය අකුසලයන්ටත් අකුසල මූලයන්ටත් තව නමක් තමයි මොකද්ද? සමුදය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය සමුදය සත්‍යය තියෙන්නේ. ඔය ටිකේ ඵලය තමයි දුක්ඛ සත්‍ය දුක. තේරෙන්නේ? ඔන්න තමන් මේ අකුසල ධර්ම ඇති වෙනවා කියන්නේ තණ්හාව, කෙලෙස්, කර්ම ඇති කරනවා. ඕකේ විපාක තමයි ආයතින් පුනබ්බව අබිනිබ්බත්‍ය ජාති ජරා මරණ. නැවත ඉපදීම ජරා මරණ මේ දුක. දුක්ඛ සමුදය සත්‍යයයි ඔය තියෙන්නේ. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියන පරියාය තියෙන්නේ එක සත්‍යයක්. මොකද්ද? සමුදය සත්‍ය. සමුදය සත්‍ය ගත්තාම දුක්ඛ සත්‍ය නෝනින් බලාගතිය යුතුයි. ඊට පස්සේ දකින දේ ආරම්භය සැප වේදනාවෙත් එයා සතුටු වෙන්නේ නැත්තම් එයාට ලෝභය ඇති වෙන්නේ නැහැ. අලෝභයක් නම් තියෙන්නේ. ලෝභ කරන්නේ නැත්තම් සැප වේදනාවට ලෝභය උපදින්න හේතු හිත තැනත් එයා ලෝභය ඇති කර නොගන්නව නම් අලෝභ නිසා වැරදි හතරක් වළක්වනවා. නිවැරදි හතරක් උපදලා තියෙනවා. තේරෙනනේ? ගැටෙන්න ඕනේ අරමුණේ අමනාපේ අකමැත්තේන අරමුණේ තියා අකමැත්ත උපදවන්නේ නැත්තම් අකමැත්ත ඇති කළ නැත්තම් ද්වේෂය ඇති කළ නැත්තම් අද්වේෂය නම් උපදවන්නේ අද්වේෂය කියන කුසල මූලය නම් ඇති වෙලා තියෙන්නේ එයා හතරක් දුරු කරලා හතරක් උපදවලා තියෙන මොනවද? අකුසල හතර දුරු කරලා කුසල ධර්මතා හතරක් උපදවලා තියෙන. මෝහය රැවටෙන්න හේතු අරමුණෙත් එයා නොරැවටේනම් උපේක්ෂාවේ මෝහය තියෙනවා. මෝහය තියෙන උපේක්ෂාවෙත් එයා නිම්මෝහ වෙයිනම් නොරැවටේනම් එතකොට අමෝහය උපදිනවා. අමෝහය උපදිනකොට කුසල ධර්ම තුනක් උපදිනවා. මේ කුසලයක් කුසල මූලයක් කියලා කිව්වේ මාර්ගයට නමක් තව. මේ මාර්ගයේ ඵලය මොකද්ද? නිදුක් බව, නිවන. මේ චතුරාර්ය සත්‍ය පෙන්වපු එක පරියායක්. අකුසලයක් අකුසල මූලයක් කියලා කිව්වේ සමුදය සත්‍යයට, කුසලයක් කුසල මූලයක් කිව්වේ මාර්ග සත්‍යයට. මේ මාර්ග දෙකක් විතරයි තියෙන්නේ. ඵල දෙකක් ලැබෙනවා. අකුසලේ ඵලය දුක, කුසලේ ඵලය නිවන කියලා. එතකොට දැන් මෙතනදී තියෙනවා කාරණාවක් අපිට තව තේරුම් කරගන්න. අපි කොහොමද ඇහෙන් දකින දේ තුල ලෝභ, දේස, මෝහ නැතු ඉන්නේ කියන එක දැන් අපි දැක්කා. සැප වේදනාවේ ලෝභයත්, දුක් වේදනාවේ ද්වේෂයත්, උපේක්ෂා වේදනාවේ මෝහයත් තියෙනවා.
දැන් බලන්න අපිට ගොඩ යන්න තැනක් තියනවද කියලා. ඒ කියන්නේ දැන් ඇහෙන් බලන දේ සැප සහගතයි නම් ලෝභය ඇති වෙනවා. දුක් සහගත වුණොත් බලන දේ අමනාප වුණ දේශය ඇති වෙනවා. උපේක්ෂා සහගත වුණොත් මෝහය ඇති වෙනවා. අපි අපිට ඔය ධර්මතා තුන නේ ඉබේම හම්බෙන්නේ. සම්පූර්ණ ප්‍රාකාරකින් වට කෙරුවා වගේ ලෝකයේ තුල රැඳෙන විදිහෙම ජීවිතේ කොටු වෙලා තියෙනවා. හොඳට බලන්න නැද්ද කියන්නේ? මිදල යන්න දැනක් තියනවද කියලා? ඇයි දැන් මේ පේන දෙයට ලෝභ සහගතව හිතලා ඒ හිතුවත් දේරෙන්න බෑ නැත්නම් දේරෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ පේන දෙයට ලෝභ නොකලා තරහ ඇති නොවුනත් උපේක්ෂාවක් තුල හිටියොත් ඒක මොහයි. කැමැති වුණොත් ඒකටත් අහු වෙනවා, අකමැති වුණොත් ඒකටත් අහු වෙනවා, කැමැත්ත අකමැත්ත නැතුව හිටියොත් ඒකත් අහු වෙනවා. ඉතින් කොහොමද උපන්නේ දැන්? කැමැති තණ්හාව ඇති වෙන කෙනාට විතරයි දෝෂේ කිව්වොත් උන්න ගැටෙන්න හරි පුළුවන්, තරහ ගන්න පුළුවන් කියමුකෝ. තරහ ගන්න කෙනාටයි ගැටෙන කෙනාටයි විතරයි දෝෂේ තියෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනාට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වොත් එහෙම ඉන්න පුළුවන්. දැන් මේක උපේක්ෂාවෙත් මොයේ? දැන් කොහෙද යන්නේ අපි? තේරුණාද? දැන් උපේක්ෂාව විතරයි මොහය. ඕක හොඳට බලාගත්ත හැකි ඕනනම් මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයේ පෙන්වලා තියෙන හොඳට ඇවැත්නි ධම්ම දිනාවනි දුක් වේදනා සැප වේදනා කුමක් දුරුකට යුතුයිද? දුක් වේදනා කුමක් දුරුකට යුතුයි? උපේක්ෂා වේදනා කුමක් දුරුකට යුතුයි? සැප වේදනා රාගානුසය දුරුකට යුතුයි? උපේක්ෂා මේ දුක් වේදනා පටිඝානුසය දුරුකට යුතුයි? උපේක්ෂා වේදනා අවිජ්ජානුසය දුරුකට යුතුයි? දැන් මේ සැප දුක් උපේක්ෂා වේදනාවේ අපිට කරන්න යමක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ සැප වේදනාව අනුව හිතුවත් අහු වෙනවා. දුක් වේදනාව අනුව හිතුවත් අහු වෙනවා. ওই දෙක ගැන අනුව හිතන් නැතුව උපේක්ෂාව හිටියෝ ඒත් අහු වෙනවා. අර ඕගතරණ සූත්‍රයෙන් කියන්නේ ඔන්න ඔය ටිකමයි. ඕගතරණ සූත්‍රය කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා තියෙන සූත්‍ර බොහොම කෙටි සූත්‍රයක් තියෙන්නේ. ඒකට හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතස්සු මාල්ස ඕගම තරති නිදුකානන් වහන්සේ, ඔබ වහන්සේ කොහොමද මේ ඕගේ තරණය කළේ? අප්ප තිට්ටු කුවහං අනායුහෝ ඕගම තරති, මම පිහිටාද නොසිටිමින් වෑයන්ද නොකරමින් ඕගේ තරණය කළා කියනවා. එතකොට මේ දෙවියට තේරෙන්නේ නැහැ. ආයෙත් අහන දවස්සේ ඇවැත්නේ, මම පිහිටා සිටීමේද දොස් දැකලා, වෑයම් කිරීමේද දොස් දැකලා, පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමි මම ඕගේ තරණය කළා කියලා කියනවා. පිහිටා සිටීමේ දොස් දැක්ක පිහිටා යාක්කලක පිහිටා සිටියොත් ගිලෙනවා, යම් කලක වෑයම් කළොත් ඉල්පෙනවා. පිහිටා සිටියත් ඉල්පුණත් දෙකේම දුක්ඛිත බව දැකලා පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා කියනවා. තේරුණාද? කියපේක තේරෙන්නේ නැත්නම් කියන මම තෝරලා දෙන්නම්. තේරුණා නම් ඕනේ. තේරුණාද කිව්වේ? තේරෙන්නේ නැහැ. දැන් ජීවිතෙන් ගන්න ඕක කියන මහ ගැඹුරු වතුරකට දැම්ම කියන්නකෝ, අඩියවත් ගහන්න බැරි. ඔගොල්ලෝ අත්ග ගහ මෙහෙම ඉන්නකොට වෑයම් කළොත් මොකද වෙන්නේ? උඩ ඉපිලා ඉන්න පුළුවන් නේ? පුළුවන්ද බැයිද? පුළුවන්. හැබැයි ඒක සැපද? ගොඩක් වෙලා ඉන්න පුළුවන්ද? ඒකද දොස් සහිතයි. වැඩි වෙහෙසක් අමාරුවක් අපහසුයෙන් තමයි ඉන්නේ. වෑයම් කරනකම්ම විතරයි ඉන්න පුළුවන් නේද? ඒත් එයා ඕගෙන් මිදිලා නැහැ. වෑයම් කළා පස්සේ හැදී ඕගෙ ගිල්ල නැරෙනවා. දැරලා වෑයම් නොකර උත්සාහවත් නොදී අත් නොගහ අත බැඳගෙන නිකන් හිටියෝ යට යනවා. තදත්ත සංසීදාම එදා එකල්ලි යට යනවා. වෑයම් නොකළොත් යට යනවා. එතකොට හුස්ම හිර වෙලා වතුර පෙවිලා මැරෙනවා. වෑයම් නොකර හිටියොත් එයාට බේරුමක් තියනවද වතුරට වැටුනොත්? නෑ. එහෙනම් වෑයම් කළොත් එන්නේ. වෑයම් කළත් වෑයම් නොකළත් දෙන්නම ඕගේ ගිලෙනවමයි. මූද බැද්දට දාපු කෙනෙක්ව වෑයම් නොකර හිටියත් වෑයම් කළත් දෙන්නම දුක් විඳිනව නෙමෙයිද? දෙකම දුක් සහිත නෙමෙයිද? ඒ වගේ බුදුහාමුදුරුවෝ දැක්කා කාමෝග භවෝග ditthiyoga අවිජ්ජාෝග කියලා ඕග හතරක් තියෙනවා. මේ ඕගේ තුල වෑයම් කර කර හිටියත් වෑයම් නොකළා ඕගේ තුල ගිලෙනවමයි. කාමෝගය කියලා කියන්නේ මේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන මේ පේනවා ඇහෙනවා කියන මේ කාමෝගය දැන් මේවා. ඔගොල්ලෝ පේන දෙයට මේක හොඳයි සුබයි කියලා හිතුවත් ඕගොල්ලෝ අහුවෙනවා. මේ වර්ග හිතන් නැතුව ඉන්න ඕනේ. උපේක්ෂාවෙ ඉන්න ඕනේ කියලා හිතුවොත් ඒත් අහුවෙනවා. වෑයම් කළත් ඕගොල්ලෝ මේක ඇලෙන විදිහට හිතුවත් ගැටෙන විදිහට හිතුවත් අහුවෙනවා. දරිලා එහෙම නොහිත හිටියෝ ඒත් අහුවෙනවා. වෑයම් කළත් වෑයම් නොකළත් ඕගේ කිදා බහිනවාමයි. දකින දේ අරඹයා ඇලෙන ගැටෙන විදිහට හිතුවා කියලා යහපතක් වෙන්නේ නැහැ. ඕගි තුලම ඉඳෙවි. ඉතින් එහෙම හිතුවේ නැහැ කියලා හිතන් නැතුව ඉන්නවා. ඒ ඕගි තුල දබලන. ඔක හොඳට තව සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය චේතනා සූත්‍රයක. ඔය පෑම් පොත් ගෙනල්ලා මම ඔය කියන සූත්‍ර කරුණු ලියාගන්න ඕන. ලියාගෙන ගිහිල්ලා ටික ටික හරි බලන්න ඕනේ. එතකොට තමයි Tamanට නුවණ එන්නේ මේවා කොහොමද කියන එක. අපි ටිකක් වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ ඒක. අපිට නිවන් ස්වාමීන් වහන්සේට ඕන නම් අතුව නිවන් දක්වන්න කියනවා වගේ තැනකින් ඔන්න මෙන්න කන පුළුවන් නම් පුරවන්න කියනවා වගේ තැනකින් ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් අපිටත් තියෙන උත්සාහය කියන එක. දැන් කරන්න වෙන්නේ එහෙමයි මේ. ඕනේ නම් ඉතින් ඔබ වහන්සේට ඕනේ නම් අතුව නිවනට ගමන්න කියනවා වගේ තැනකින් මේ තියෙන්නේ. එතකොට ඔන්න සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියන තුන් තැනේ තමයි රාග දේශ මොහ කියන අකුසල මුල් ඇති වෙන්නේ. එහෙම අකුසල මුල් ඇති වුනොත් හිත කය වචනය කියන තුන් දොරෙන් අකුසල වෙනවමයි. අකුසල වුනොත් ජරා මරණ දුක එනවමයි. තේරුණාද? හරි. දැන් ඕනේ අපිට අලෝභ අධිස අමෝහ කියන කුසල ධර්ම. චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානං. ඔන්න තෙලපෙන්නන මාර්ගයේ චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපේක්ඛෝච විහෙරති සති සම්පජානං. නිකන් නෙමෙයි පෙන්නන්නේ. චක්කුණා රූපං දිස්වා ඇහින් රූප දැකලා නේව සුමනෝ හෝති සතුටු වෙන්නත් එපා. න දුම්මනෝ අකමැති වෙන්නත් එපා. උපේක්ෂෝච විහෙරති උපේක්ෂා වාසය කරන කොහොමද? සති සම්පජානෝ සිහියෙන් සිහි නුවණින් යුක්තව උපේක්ෂාවෙන්ට. නිකම්ම උපේක්ෂා වෙලා හරියන්නේ නැහැ. මේ පේන අරමුණේ නිකම් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හිටියට මේ උපේක්ෂාවේ මෝහය තියෙනවා, අවිද්‍යාව තියෙනවා. මේ උපේක්ෂාව කියන එක කුසලයක් නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නම් එහෙනම් මේ පුංචි ළමයිනුත් හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩ වඩා ඉන්නේ. එහෙනම් ඇයි පුංචි ළමයිනුත් ඇලින් ගැටින් දෙකින් තොරව නැද්ද? මේ පුංචිම ළමයි නැද්ද? උපේක්ෂා නැද්ද? නමුත් ඒ උපේක්ෂාව පිරිසිදු නැහැ. කොහොමද අපි කරන්නේ? එහෙනම් අපිට සැප වේදනාවට හේතු වෙන අරමුණෙත් අපේ මනස උපේක්ෂාවෙන්ට ඕනේ නුවණින් දැකලා. දුක් වේදනාවට හේතු වෙන අරමුණෙත් උපේක්ෂාවෙන්ට ඕනේ නුවණින් දැකලා. උපේක්ෂා වේදනාවට හේතු වෙන අරමුණෙත් උපේක්ෂාවෙන්ට ඕනේ නුවණින් දැකලා. උගර තමයි මම අර කියන්නේ. පෙනෙන දේ ප්‍රියමනාප දෙයක් වෙන්නත් පුළුවන්, අප්‍රියමනාප දෙයක් වෙන්නත් පුළුවන්, උපේක්ෂාසහගත දෙයක් වෙන්නත් පුළුවන්. ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් බෙදීයක් තියාගන්න තු දකින්න දේ ඇත්ත දකින්න නුවණ අරගෙන යන්න. එතකොට පෙනෙනවා කියන සිද්ධිය බලන්ද පෙනෙන බවට මනස තබන්ද ඕගොල්ලෝ සැප වේදනාවෙනුත් මිදිලා සැප වේදනාව වෙන තැනත් ඕගොල්ලෝ උපේක්ෂා වෙලා ඇති, දුක් වේදනාවෙත් උපේක්ෂා වෙලා ඇති, උපේක්ෂා වේදනාවෙත් උපේක්ෂා වෙලා ඇති. සැප වේදනාව උපදින කොටත් එතන තියෙන ඇත්ත බලන් ඕගොල්ලෝ සීයමු කරනවා නම් සැප වේදනාවේ ඕගොල්ලෝ ලෝභ වශයෙන් හැතිරෙලා නැහැ. දුක් වේදනාව වෙන තැනත් ඇත්ත මොකද්ද කියලා බලන්න සීයමු කරනවා නම් දුක් වේදනාව ඕගොල්ලෝ ගැටිලා නැහැ. උපේක්ෂා වේදනාව වෙන තැනත් ඇත්ත බලන් ඕගොල්ලෝ සීයමු වෙලා තියෙනවා නම් උපේක්ෂාව රැවටිලා නැහැ. ඔගලන්ට සැප දුක් උපේක්ෂා කියන තුන් තැනදිම හම්බ වෙන්නේ උපේක්ෂාව. ඒ හේතුවෙන් ඔගලන්ට අලෝභ බවක්ම යවිලා තියෙනවා, අද්වේෂ බවක්ම යවිලා තියෙනවා, මොහ බවක්ම යවිලා තියෙනවා. කුසල මූලයක් දකින්න දේ අරඹ ඔගලන්ට එන්නේ කුසල මූලයක්මයි ඉබේම. ඇයි? සැප වේදනාව ආවොත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. දුක් වේදනාව ආවොත් ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. උපේක්ෂාවක් ඇතුළත ඊට අනුව මෙනෙහි කරන්නේ නැහැ. සැප වේදනාවක් උපදිනකොට සැප වේදනාවට හේතු රූපයක් හම්බ වෙනකොට මේ රූපේ පේනවා කියන ධර්මතාවයේ බලනවා. අපිට යම් වස්තුවක් ලස්සනට යමක් පෙනෙනවා කියනවා නම් පේනවා කියන තැනක මම හැමදාම බලන හැටි කියලා දීලා තියෙනවා ඈ කියනවා. පවතින දේ තියෙනවා නෙමෙයි, ගෙනෙනවා නෙමෙයි, පෙනෙන දේ පවතිනවා නෙමෙයි කියලා ওই දර්ශනයෙන් බැලුවොත් ප්‍රියමන ලෝකය ප්‍රියයි කියලා දේ තුල හැතිරලා ලෝභය ඇති කරගන්නකොට අප්‍රියයි කියන දේ තුල හැතිරිලා ද්වේෂය ඇති කරගන්නකොට උපේක්ෂාව තුල හැතිරිලා මෝහය ඇති කරගන්නකොට ලෝකය ලෝභ දේශ මෝහ ඇති කරගෙන අකුසල කර්ම සමාදානෙන් සසර ඉපදීමට යනකොට ලෝකය මෙයා මොකද කරන්නේ? සැප වේදනාව ඇති වෙන අරමුණේ ලෝකය ප්‍රිය ඇති කරගන්න අරමුණෙත් ඇත්ත දැකලා ප්‍රියාප්‍රිය භාවයෙන් තොර උපේක්ෂා බවක් ලබනවා, අලෝභයක් උපදවා ගන්නවා. ලෝකය ගැටෙන අකමැත් වෙන අරමුණෙත් ඇත්ත දැකලා මෙයා අද්වේෂයක් උපදවා ගන්නවා. ලෝකය රැවටෙන අරමුණෙත් ඇත්ත බලලා අමෝහයක් උපදවා ගන්නවා. අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල ධර්මයන් මූලයන් උපදවලා කුසල ධර්මය පූර්ණය කරලා ජරා මරණ දුක් නිරෝධයට පත් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ජීවිතයෙන් අපි දකින්න ඕනේ කෙලින්ම නිවන දක්වාම මේ ලෝකෙන් එතර වෙන තැන දක්වාම එයාට ඕගේ වගේ හම්බ වෙන්න ඕනේ. පිළිතලා හිටියත් වෑයම් කළත් පිළිතලා හිටියත් ඕගේ ඇතුලේ තුල නම් සැනසෙල්ලක් නැහැ. ඒ බව හොඳට දකින්න ඕනේ. ආයේ හුස්ම හිර වෙලා ගිල්ල මැරෙනවමයි. ඕගෙන් එතර වෙන කෙනා කොහොමද කරන්නේ? මොකද්ද කරන්නේ? ගෑයම් කර කර ඕගෙ ඇතුලේ ඉන්නෙත් නෑ, ගෑය නොකර ඕගෙ ඇතුලේ ඉන්නෙත් නෑ. පීනනවා හැම වෙලාවෙම, පීනනවා. නතර වෙන්නේ නෑ, ගොඩ බිමකට යනකම් පීනනවා. ගොඩ බිමක් යනකම් මොකද? ඕග වතුර තුල නතර වෙලා ඉඳලා සහනයක් නම් දකින්නේ නෑ. ගෑයම් කර කර කොච්චර වෙලාවක ඉඳද ඒ තුල සහනයක් දකින්නවද? නෑ. වත් නොගහ හිටියොත් ඒ තුල සහනයක් දකින්නේ නෑ. තියෙන එකම දැනදilla මොකද්ද? ගොඩ බිම පහගෙන පීරන එකම තමයි. තින්න තලේ තිත්තති බ්‍රාහ්මණ. එතර වෙලා ගොඩ බිම හිටියොත් නම් වැයෙන් කළත් ගිලෙන්නේ, වැයෙන් නොකර හිටියත් ගිලෙන්නේ. ප්‍රශ්නයක් නෑ. ඕන වැය කර කර ඉන්න, මෙහෙම කර කර ගොඩ හිටියත් ගිලෙන්නේ නැතත් ගිලෙන්නේ. ඕනනම් එහෙමත් ඉන්න පුළුවන්. ඒ හින්දා හොඳට ඒ ටික දකින්න. ඕගේ වගේ තමයි. මොකද්ද මේ පෙනෙන දේ ඇතුලේ? පෙනෙන දේට අනුව හිතුවත් ගිලෙනවා, නොහිතුවත් ගිලෙනවා. ඒ හින්දා පෙනෙන දේට ඔබෙන් නුවණින් හැම වෙලාවෙම ඇත්ත බලන්න, ඇත්ත දකින්න. මේ ඒ තමයි පීනනවා වගේ ඈ. අනුසෝතගාමී නොවි පටිසෝතගාමී වෙන්න ඕනේ. අනුසෝතගාමී කියලා කියන්නේ සෝතේ අනුව යනවා, සැඩ පහර අනුව යන තු අනිත් පැත්තට යනවා. එතකොට හැම වෙලාවෙම ඕගෙන් එතර වෙන්න පීනන්න ඕනේ. පීනනවා කියලා කියන්නේ පෙනෙන දේ අරඹියා රාග දේශය විදිහට හිතුවේ නැතත් උපේක්ෂාවේ ඉන්නවා කියන්නේ ඔන්න ඕගොල්ලෝ අබ් දෙක බැඳගෙන වතුර මැද්ද ඉන්නවා කියලා හිතාගන්න. දැන් කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට හිතන්නේ. නමුත් මෙහෙම බලනවා උපේක්ෂයි. නමුත් නුවණ නැහැ. නුවණ නැතුව මෙහෙම බලනවා හිතාගන්න අද් දෙක බැඳගෙන ඕගේ ඉන්නවා, උත්සාහයක් නොකර ඉන්න යට යනවා. පේන දේ අරබයා හොඳට හිත හිතා ඉන්නවා. දැන් මේ උත්සාහවත් වෙවි ඉන්නවා කියලා දකින්න. ඔය පේන දේ අනුව හිතුවත් නොහිතුවත් දෙකෙන්ම මොකද වෙන්නේ? ඕගේ තුල කිඳා පයින්නවා, ඒක දුක් සහිතයි කියලා දැකලා ඕගෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙන්න, ඕගෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ඇහැ මුල් කරගෙන උපදින සැප දුක් උපේක්ෂා කියන තුනේම අලෝභ අද්වේෂ අමෝහ කියන කුසලයක් උපදින විදිහට පෙනෙන දෙයට ඔබෙන් බලන්න, ඇහෙන දෙයට ඔබෙන් බලන්න, ගඳ සුවඳ දැනෙන දෙයට ඔබෙන් බලන්න, මේ වගේ ස්පර්ශ ආයතන 6 90 යන්නේ නැතුව ඒ පවතින ධර්මතා නුවණින් මෙනෙහි කළාම කුසල මූලයක් රැස්වේ. යෝගලන්ට එහෙම වුණොත් කුසල ධර්මයක් ඇති වෙයි, එහෙම වුණොත් සියලුම ජරා මරණ දුක නිදහස් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේ ලැබුණු වටිනා අවස්ථාව අතහැරගන්නේ නැතුව කොහොම හරි වීර්ය කළ මේ ඕගෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. අදක ඊයක නෙමෙයි, අනන්ත ජාති සංසාරේ අම්මල තාත්තල සහෝදරයෝ මැරෙනකොට අපි අඬනවා, අපි මැරෙනකොට ඒගොල්ලෝ අඬනවා. ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අඬාඬා මේ සසර ආව මිසක කවුරුත් ඉතුරුන්නේ නැහැ. ඉතින් මේ බුද්ධෝත්පාද කාලේ මනුෂ්‍ය ජීවිතය අතෑරුණු තතු බේරගන්න කවුරුත් ඉන්නේ නැහැ කියන එක තුන්දර මතක තියාගන්න. සසරදී ඕනතරම් අම්මල හම්බෙලා ඇති, සහෝදරයෝ හම්බෙලා ඇති, ඥාති හිතේසින් හම්බෙලා ඇති. නමුත් සද්ධර්මය හම්බ වෙලා ඒ තුල ගොඩක් අපි අසුරු කළ නැති හින්දා මේ සසර අපේ ඉවරුනේ නැහැ. ඒ හින්දා ශ්‍රද්ධාව ඇති කරගෙන තුනුරුවන් ජීවිතය පූජා කළා. මේ ජීවිතයෙන් මිදෙන්න උත්සාහවත් මම කියන්නේ ඕන තරම් ගෙවල් දුරවල් දූ දරුවෝ යාන වාහන ඉඩකඩම් රජවරු වෙලා ඇති ඕන තරම් මේ බුද්ධෝත්පාද කාලේ හම්බෙච්ච වෙලාවේදී මේ ජීවිතේ විතරක්ම තුනුරුවන්ට පූජා කරන්න ධර්මය තුල හැසිරෙන ඕනනම් පස්සේ ආපහු ඊගාව ජීවිතේ ඉඳලා දැන් මෙච්චර කාලෙකත් අවස්ථාව දුන්නා ඊගාව ජීවිතේ ඉඳලන් ගෙවල් හදන්න දරුවෝ හදාගන්න ඉඩකඩම් ගන්න ඕන එක කරගන්න මේ ජීවිතේ විතරක් ඒවට මුල් දැන නොදී ඈ සමහර විට අපි ධනෙ හිව්වේ නැහැ කියලා ඕන්නම් බලන්න කෙනෙක් නැතුව පාරායිනක මෙරළ යයි කුණු වෙලා. ඕන්නම් මුළු ජීවිත කාලෙම කවුරුව සලකන්න නැතුව මේ දුක් විඳි අවුරුදු 50ක් යට. ඒ ධනෙ හොයන්න නැතුව ලෝකෙ දියක් බලන්න තුන්රුවන් වෙනුවෙන් නම් අපි ජීවිතේ කැප කළේ ඒ තිහකටක් නෑ අපිට වෙන්නේ. අපි සුවල්ප ඇසුල්ලි හරි බයයි ජීවිතේට. නමුත් බයයි කියලා අල්ලගන්නත් බෑ, රැකගන්නත් බෑ. නමුත් කොහොම හරි බැරි දෙයක් කරන්නමයි හදන්නේ. ලෝකෙ අනිත්‍ය වුණාට මම නම් මගේ රූපේ නම් අනිත්‍ය වෙන්න දෙන්නේ නැහැ කියන තැනක වගේ අල්ලගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා එකම එක ජීවිතයේ සද්ධාවේ තුනුරුවන්ට පූජා කරන්න මේ තුනුරුවන්ම ජීවත් වෙන. ඒ හේතුවෙන් අපි සසර දුකෙන් මිදේ. ඉතින් ඒ විදිහට සසර දුක නැති කරන මේ ධර්මය කෙරෙහි ජීවිතය කැපකළොත් යම් කිසි කෙනෙකුට අන්‍යා මේ ලැබු මනුස්ස ජීවිතයේ හිස් නොවුණු විදියට කටයුතු කරනවා කියලා දැනගන්න පුළුවන්. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේගෙන් එදා ඒ ස්වාමීන් වහන්සේලා සම්මා දිට්ඨිය ඇති වෙන්න ක්‍රමයක් තියෙනවද කියලා අහුවාම ඔන්න ওই ටික පෙන්වලා සරියුත් මහ රහතන් වහන්සේ අන්තිමට කියනවා යතෝකෝ අරිසාවකෝ අරිසාවක අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති කියලා අකුසලියත් අකුසල මූලියත් කුසලයේ කුසල මූලියත් දන්නවා නම් එපමණකින් ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය ශ්‍රාවකතුමේ සම්මාදිට්ඨියත් එක් වෙනවා, ඔහුගේ දෘෂ්ටිය ඍජු බවටත් පත් වෙනවා, නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තව සද්ධර්මයට ආව කෙනෙක් වෙනවා. සෝ සබ්බසෝ රාගානුසයම් පහය පටිගානුසයම් පටි විනෝදෙත්වා අස්මිති දිට්ඨි මානානුසය සමෝහ නිට්වා අවිජ්ජම් පහය විජ්ජම් උපාදෙත්වා දිට්ඨේ වදන්නේ දුක්ඛසන්ත කරෝ හොති කියලා පෙන්වනවා. මේ ටික දන්නවා නම් එයා සබ්බසෝ සියලු ආකාරයෙන්ම රාගානුසය දුරු කරලා පටිගානුසය නැති කරලා අස්මිති දිට්ඨි මානානුසයෙන් සමුහනිට මේ මම වෙමි කියන හැඟීම සහිත මාන්‍ය සම්පූර්ණයෙන් නැති කරලා දාලා අවිද්‍යම් පහයි විද්‍යම් උපාදෙත්වා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන දිට්ඨිය තමයි දුක්ඛ සංත කරොත් මෙලොව දීම සියලු දුක් නැති කරනවා කියලා පෙන්වනවා. ඉතින් ඒ තැන අපිට කරගත්ත හැකි මේ අහගත් ධම්පරියාය ඕගොල්ලෝ හිතේ හිතේ මෙනෙහි කරන්න මෙනෙහි කළ බලන්න. එතකොට අහගත් දැනුමක් නෙමේ ඒක ඕගොල්ලොන්ගේම ජීවිතය වෙනවා. ඕගොල්ලන්ගේ දැනුමක් බවට පත් වෙයි. අන්න ඒතනින් ඕගොල්ලන්ගේ ජීවිතය කෙලෙස් අතහැරෙන්නේ. මෙහෙන් අහගත් දෙයකින් අපේ ජීවිතය කෙලෙස් අතහැරෙන්නේ නැහැ. අපේ ජීවිතයේ ඌතනින් ඇතිවෙන නුවණකිනුයි ජීවිතයේ ඌතන කෙලෙස් අතහැරෙන්නේ. එබඳු ඌතනකින් කෙලෙස් දුරු කරගෙන උතුම් වූ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට හැම දිනාටම මේ දේශනාව සූපත්ව ඔහොම වන්දනා කරගන්නට අභිවාදන සීලිස නිච්ඡම් වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මෙවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්චතු.